අද අපිට මේ දහම් ප්‍රශ්නයක් අහල වෙලා තියෙනවා. මේ නිවන එකම අරමුණ කරගෙන ගිහිව වාසය කරන කෙනෙකුට තම දූ දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් බොහෝ යුතුකම් ඉටු කිරීමට සිදු වෙනවා. එම නිසාම නිතර ඉදිරියේ සැලසුම් කිරීමට සිදු වෙනවා. ඒ වායේ ඇලීමක් ගැටීමක් නොමැතිවස් විපාක නිසා සංඛාරයන් ඇතිවීමට එයින් කරුණු සිදු වෙනවද, නැවත නැවත භවයට හේතු වෙනවද කියලා අහනවා. මේකදී අපි දැනගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. මේ ගිහිව වාසය කරන කෙනෙකුට වැඩි යුතුකම් ඉටු කිරීම වෙන්නලා තියෙන්නේ පැවිදි අයට. මෙතරම් ගාක් මේ සූක්ෂම විදිහට ඒරිය කරන්නයි මේ නීතියානුකූලව පැවැරීමක සිද්ධ කරලා තියෙනවා විනය නීති වශයෙන් පැවිදි අයට. දැන් ගිහි කෙනෙක් කරන කටයුතුවල විනය නීතියක් නැහැ. යුතුකම නිසා කරනවා. හැබැයි යුතුකම නිසා කරන්නේ නැතුව ඉන්නවා කියලා එහෙම ඉන්නත් බෑ. පැවිදි අයට නීතිගත කරලා තියෙනවා. ඒ යුතුකම නීතිගත කරලා යුතුකම් ඉටු කරන්න. ඉටු නොකළොත් ඇවැතක සිද්ධ වෙනවා. ඒ විදිහට විග්‍රහ කරලා තියෙනවා. ආචාර්ය වත, උපාධ්‍යාය වත ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙන තැන් බැලුවොත් එහෙම හැම එකක්ම නොපිරිහෙලා ඉටු කරන්න වගකීමකින් බැඳෙන අවස්ථාවකුත් වෙලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට. නමුත් කිසිම කෙනෙකුට සංඛාර නිරෝධ කරගන්න තියෙන පහසුම මාර්ගයේ අභ්‍යවකාශයක් වෙන්නේ දිය වූ සක්ගෙඩියක් වැනි නිදාසිස්ථානේ පැවිද්ද කියලා පෙන්නනවා. නැහැ, යුතුකම් ඉටු කරනවා කියන එක සංඛාර වැඩෙන එකක් නෙමෙයි. යුතුකම් ඉටු කිරීම කියන එකයි චන්දරාගයෙන් කටයුතු කිරීම කියන එකයි මේ දෙක තෝරා ගන්න ඕනේ. ගිහි වුණත් පැවිදි වුණත් යුතුකම් ඉටු කිරීම අත්‍යවශ්‍යයෙන් කරන්න ඕනේ. ඒක ආර්ය මාර්ගයේ වැඩෙන්න හේතු වෙනවා. වත් සපුරන කර සිල් සපුරන හේතු වෙන උපනිශ්‍රේ වෙනවා, ආධාරයක් වෙනවා. ඉතින් ඒ වත හරියට කරන්න ඕනේ. දැන් ඔකත් වත් පිළිවෙත් වලට අයිති දෙයක්. ඉතින් ඒ කියන්නේ අපි විසින් කළ යුතු යමක් තියෙනවා. කෘතෝපකාරී. උපකාරයේ කෘතෝපකාර කරන්න ඕනේ. ඒතොර යුදකම කිව්වේ ඒකයි. අපි විසින් බැඳිලා ඉන්නවා කියන එක නෙමෙයි යමකට. නමුත් අපිට යම් උපකාරයක් කළා නම් ඒ උපකාරයේ කෘතෝපකාර කරන්න ඕනේ. කෘතෝපකාරී කියන එක අපි විසින් කළ යුතු ග්‍රහමක් වෙන්නේ යන්නේ ඒකයි. ඒක එහෙම නොකරනවා නම් ඒක ಗುಣමකුවෙක් වෙනවා. ಗುಣමකහරින බුද්ධලෙක් වෙනවා. ඒකට ඒක වරදක්. මේක දෙමව්පියන් දරුවන්ට, දරුවන් දෙමව්පියන්ට, ඒ වගේම ඥාතීන් තමයි අනික් අන්නේ ඥාතීන්ට, ඒ ඥාතීන් ඒ ඥාතීන්ට අන්‍යෝන්‍ය වශයෙන්, ඒ වගේම සමාජයේ මේ තමයි සමාජයේ සමාජයේ රවන්ට මේ හැම කෙනෙකුටම අන්‍යෝන්‍ය මේ කෘතෝපකාරී ප්‍රධාන වශයෙන් තියෙන්න ඕනේ. උපකාර කරන්න ඕ දුර්ලභයි, කෘතෝපකාර කරන්න ඕ ඊටත් වඩා දුර්ලභයි කියලා දේශනා කරනවා. කෘතවේදී පුද්ගලයෝ දුර්ලභයි, කතඤ්ඤ කතවේදී පුද්ගලයෝ ඊටත් වඩා දුර්ලභයි, අති දුර්ලභයි. එහෙනම් මේක අති දුර්ලභ කාරණය කෘතෝපකාර කියලා කියන්නේ. දැන් කෙනෙක් උපන්නාට පස්සේ ඒ ඉපදෙන පුද්ගලයා කවදාවත් තනියෙන් ජීවත් වෙලා හිටන් වැඩිලා හැදිලා එනවා කිව්වොත් මේක සිද්ධ වෙන්නේ නැති දෙයක්. උපන්තයන් පටනොත් ඒ දරුවට ගැබට ආතයන් පටන්ව. ඒ දරුවට තමන්ට තනියෙන් හැදෙන්න බැහැ. මව්ගෙන් උපනිශ්‍රේ ලබාගෙන තමයි, පියාගෙන් උපනිශ්‍රේ ලබාගෙන තමයි මූලික උපත ගැබට එන්නේ. කල්ලේ පටන්ගෙන හැදිලා වැඩිලා ගැබෙන් බිහි වෙනකන් එයාට උදව් තියෙන්න ඕනේ උපකාරයක්. ඒ උපකාරය නිසි පරිදි ලැබුණ නැත්නම් ඒ දරුවා යථාකරදි බිහි වෙන වැඩිඳ විදියකුත් නැහැ. එනම් මවට එන දොළ දුක කියලා හෙකුත් තියෙනවා. දරුවට අවශ්‍යතාවයේ මව්ගේ මාර්ගයෙන් දැයිනවා. දැන් මව් ඒ දොළ දුක සපයලා දුන්නේ නැත්නම් ඒ දරුවට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. අනේ පිරිස මොකද කරන්නේ? බොහෝම කැමැත්තෙන්, හරි කැමැති දොළ දුක කැම දෙන්න. මොකද ඔය ඉස්සර නම් අපේ ආර්යෝ දැනගෙන හිටපු දෙයක් නේද? ඒක වටිනාකම. ඒ වෙලාවෙ හොයලා බලලා හිටන් දෙන්නේ සිරිතක් තියෙනවා. ගැබ්බරව ඉන්න මව් කෙනෙකුට අවශ්‍ය දේවල් අහලා හොයලා මොනවද ඕනේ, මොනවද කණ්ඩ ආසා කරන්නේ, කැමති වෙන්නේ මොනවද කියලා හොයලා ඒ විදිහට දෙන සිරිතක් තිබුණා. මේවා ඒවා ඔක්කොම උපකාර. ඉතින් ඒ නිසා සමාජයේ උපකාර කරලා තියෙනවා මව් ගැබට ආව තැන් පටන්. අපි ඒකත් අමතක කරන්න හොඳයි නේද? ඒවටත් කෘත උපකාර කරන්න ඕනේ හා මව්ට, පියාට, සමාජයට, ඥාතීන්ට විශේෂයෙන් ඒ උපකාරයත් එතන පටන්ම කරන්න ඕනේ. උපන් තැන් පටන් ඒ දරුවාට මව්පියෝ, මව් ප්‍රදාන කරගෙන ඥාතීන්, ඒ වගේම අසල් වැසියෝ නොඒකාකාරයෙන් උදව් කරනවා ඒ දරුවගේ හැදෙන්න වැඩින්න. ඒ වරත් අපි උපකාර වලට කෘතෝපකාර කරන්න ඕනේ. ඒ වගේම දරුවේ පාරේ යනකොට ළමා වයසට ආවට පස්සේ ඒ ළමයා පාරේ යන හැටි දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. වාහන වලට හැපෙන්න යනවාද ඒ ළමයා වාහන මාරුවෙන් දැන්ද ඒව දන්නේ නැහැ. මේ සමාජයේ මොකද කරන්නේ? දරුවෝ රකින්න ආරක්ෂා කරනවා. වාහනේ කරගෙන කියනත් හොදිසිය යනවා දරුවා කෙරෙහි. ഇതുමතේ වාහනේ පදවන්නේ. එයත් උදව්වක් කරන්නේ. වටපිටාව වින්නයි පොඩි දරුවෙක් එහෙම යනවා දැක්කොත් කාගෙදර දරුවා අය යාර පාරේ යන්නේ අහකට ගන්න කොහොම යවනවද එහෙම කියලා හොයලා බලලා හොයසියෙන් ඒ දරුවගේ ආරක්ෂාව සලසනවා රක්ෂණේ පෝෂණය කරනවා. එයා රක්ෂණේ පෝෂණය කරන සියලු සමාජය එයාට උපකාර කරනවා. එයා හැම කෙනෙකුටම ඔය ආකාරයෙන් මරණ මොහොත දක්වාම එකිනෙකාගේ අන්‍යෝන්‍ය ආධාර උපකාර සම්බන්ධයක් තියෙන්න ඕනේ. වයසට ගියාට පස්සේ යාගන්නේ ගන්න බැරි නම් හැරමිටියක් හරි හොයාදුනා ඒකත් උපකාරයි. අතින් අල්ල නැගිටෙවනා ආර පෙන්නුවා නම් ඒකත් උපකාරයක්. මේ ආදිවාසීන් සෑහෙන උපකාර වැඩි තමයි කෙනෙක් ජීවත් වෙන්නේ ජීවිතය අවසාන වෙනකම්. බඩට ගැබට ආපු තැන පරන් අවසාන වෙනකුරුත් ඒවා. ගැබට එන්නේ ඉතෙල්ලා. මෙහෙ මලාට පස්සේ අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. හැබැයි පරලෝක කියලා එකක් තියෙනවා. දැන් මෙලොවෙන් පරලෝවට යනවා, පරලොවෙන් මෙලොවට එනවා. මේ ලෝක සත්‍ය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න තාකල් සතර සැරිසරන්නේ ওই විදිහට. වර එක මෙලොවෙන් පරලෝවට යනවා. පරලෝයි මෙලොවට එනවා. දැන් මෙහෙම දේශනාවක් තියෙනවා. දැන් මෙලොව තියෙනවා, පරලෝව තියෙනවා. ඉතින් මෙලොව කිව්වේ මොකද? පරලෝව කිව්වේ මොකද? දැන් මේකත් දකින්න ඕනේ. දැන් අපි අහුවොත් එහෙම. මිනිස්සයා ඉන්නේ කොහෙද? මෙලොවද පරලොවද? මිනිස්සයා මෙලොව ඉන්නවා. පස්ලේ කයක් අරගෙන. තිරිසනා ඉන්නේ. මෙලොවද පරලොවද? තිරිසන් කයක් අරගෙන මෙලොව. එහෙනම් පරලෝක රෝගද? දැන් මිනිසෙක් නැතිලා තිරිසනෙක් වුණා. දැන් මෙලෝක මොකද්ද? පරලෝක තන තිබුණේ. මෙලවෙන් පරලෝකට යනවා, පරලෝයෙන් මෙලවට එනවා, සත්‍යය සැරිසරන්නේ ඔහොමයි කියනවා. ඔය දැන් පරලෝක තියෙන්නේ කොහෙද ඔය? දැන් මරණ ගාමම ත්‍රිති පරිසන්දි වෙලා ක්ෂණයකින් ආවා නම් එයා මෙලෝම නිදලා තියෙන්නේ. කොහොම පරලෝක? දැන් පරලෝක ප්‍රාප්ත ඥාතීන් කියනවා. තමන්ගේ ඥාතියා පරලෝකේ ඉන්නේ කොහොමද? ඥාතියා තිරිසනෙක් වුණා නම් ඉතින් මෙලෝනේ ආයි හැරෙයි. එයා දෙවියෙක් වුණා. දෙවියා මෙලෝද පරලෝද? දැන් තවදී පරලෝක කොහේ හරි තියෙන්නේ මේ. දැන් බුදුරණන් වහන්සේ දේශනා කරනවා වරක මෙලෝවෙන් පරලෝකට යනවා. නැවත පරලෝවෙන් මෙලෝට එනවා. දැන් මෙලෝ කොහේද? පරලෝක කොහේද? මෙලෝ කියන්නේ අපි කොයි ලෝකෙද? පැවැත්මක් කයක් අරගෙන ඉන්නේ යම් තැනකද ඒක මෙලෝ. එහෙනම් පරලෝ ඒ කයක් නැතුව ඉන්න තැනක කොහේ හරි ඉන්නේ මේ. මේ කයත් අත්හැරියා. මතු කයකට ගියෙත් නැහැ. සත්වයා කුමක් උපාදානය කරන ඒ කාලේ ජීවත් වෙනවද කියලා වත්තකොච්ච පරිබ්‍රාජිකය බුදුරන් වහන්සේගෙන් අහනවා. වච්ච මේ කයත් අත්හැරියා. අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. ඒ කාලේ තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙනවා කියලා මම කියනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. අන් සංහාව උපාදානය කරගෙන ජීවත් වෙන්නේ කොහෙද? පරලෝ. මතු කයකට ගියා නම් ආයිත් මෙලොවට ආවා. දැන් ඔක දකින්න තුමේ මෙලොව පරලෝ දැකේ නැති කියලා හිතන් කියනකොට අපි පරලෝ කියන්නේ කොයි දාපු ගාම අපිට හොයාගන්න බෑනේ. පරලෝයෙන් මෙලොවට එනවා. මෙලොවෙන් පරලෝට යනවා. අද ඒ අන්තරාභව ප්‍රශ්නයක් හදාගෙන ඔක බුදුදහමට ගැලපෙන්නේ නැහැ කිය කී පිරිසක් ඔහොම කියනවා. දැන් මෙලොව පරලෝ දැකලා නැහැ නේ. පරලෝ දැකලා තියෙන්නේ. දැන් තිරෝකුඩ සූත්‍රයේ දේශනා කරනවා පරලෝකීය ඥාති දරමැහිවල ඒ වගේ මම්පෙත්වල ඒ වගේම ලින්තොටු වල ඒ වගේම මේ අගුපිල් වල කැම දාන තැන් වල ඕවා ඇසුරු කරගෙන පරිහරණය කරගෙන ජීවත් වෙනවා කියයි. පරලෝකීය ඥාතිය. අනේ ජීවත් වෙන්නේ පරලෝ. ඒ පරලෝ ජීවිතය. ඉන්නේ පරලෝ ජීවිතය ගත කරන කාලෙදි මොකද කරන්නේ? ඉන්න ඥානි. එයාට සුඛිත මුදිත වෙන පින් පෙත් දෙනවා. ඈ? පෙරේත කියන්නේ ඒක ලෝකයක් නේ. පෙරේත කියන්නේ ඒක ලෝකයක්. ප්‍රේත කියන කොටසට අයිති වෙන තව කොටසක් තියෙනවා. ප්‍රේතයා කිව්වහම අනුන්ගෙන් ආධාරයක් උපකාරයක් ඇතුව ජීවත් වෙන්න යම් තැනක ඉන්නකොට. එතන එයා ප්‍රේතාද්භවක කියලා කියනවා. ප්‍රේත කියන්නේ සතර අපාද්‍යව එකක්.
මෙලෝට එනකම් පරලෝ ඉන්න කාලේ තව එකක්. ඒකත් කියන්නේ പ്രേත. ඥාති പ്രേතා සමාගතාදි වශයෙන් මේ ඥාති പ്രേතයන් කියලා කියනවා. ඒ ඥාති പ്രേතයන් කියන්නේ හතර අපාගත වෙච්ච මල പ്രേතයෝ කියන ඒක නෙමෙයි. මරණ පුද්ගලයා යම් කිසි අවස්ථාවක නැවතත් මව් ගැබක් බලාපොරොත්තු වෙයි. මව් ගැබක් ලැබෙනකම් ආයි ඉන්න තැනක් තියෙනවා ඒ ලෝකේ. අන්නේ ඒකයි තමයි අර කියන්නේ දරමැහිවල අගු පිල්ලොල එයා ගැවසෙනවා කියලා. ඒතර කය සූක්ෂම කයකින් ඉන්නවා ගණී භවන කයක් නැතු. ඔය ඉන කාලේ තමයි පරලෝක කාලේ. මේ හැම සද්දයකම යනකොට මස්ලේ කය මලාට පස්සේ නැහ තිබිට කය නැති වුණාට පස්සේ ආශ්‍රයයක් කයක් හැම වෙලකම් කොහේ හරි ඊට අනුකූල වන්නා වූ කයකින් ඉන්නවා. අන්තරා භව කියලා කිව්වේ ඕපර සම. අතර කාලේ කිව්වේ ඒකයි. අතරක් තියෙන බව තමයි කිව්වේ මේ කයත් අත්හැරියා මතු කයකට ගියේ නැහැ. ඒ අතරේ සත්‍යය කුමක් උපාදානය කරගෙන ජීවත් වෙනවා. එහෙනම් අන්තරා කිව්වේ අතර. එතන අතරක් නැද්ද? භවයක් නැද්ද එතන? භවයක් නැත්නම් ජාතියක් නැහැ. එහෙනම් සූක්ෂම ජාතියක් හටගත්තා නම් සූක්ෂම භව නිසා හටගත්තා. ගණී භවනි જાතියක් ඇති ගත්තා නම් ගණී භවන්නේ හටගත්ත බව නිසා හටගatti. භවපත්‍ය જાති. භවක් නැත්නම් જાතියක් නෑ. කොතන හරි જાතියක් කොයි ආකාරයෙන් හරි තියෙනවනම් ඒක භවක් නිසා හටගන්නේ. ඇයි જાති අතර අතර ප්‍රභේදය පෙන්නනවා හේතුවද? જાති වල තියෙන වෙනස නිසා. මව කුසේකින් ඉපදිලා හරි කන බොන දෙයක් කාලා බීලා හරි යම්කිසි කයක් හදාගෙන යම්කිසි ආකාරයක මොන හෝ අද්භවක ඉන්නවනම් ඒ ඉන්නව අද්භව තුල කොටස් දෙකක ඉන්නවා. දැන් මිනිහා වාගේම මිනිස් කයකින් ඉන්න තැනක් තියෙනවා. සූක්ෂම මිනිස් කයකින්. ඒකේ මසුත් නැහැ, ලේත් නැහැ, ඇටත් නැහැ. ඒ જાතියවත් නෙමෙයි. මේ ලෝකේ තියෙන මේ වෙලෝ පේන තියෙන සතර මහා භූතයන් ගණී භවණියවත් නැහැ. නමුත් ඒ කයත් මස් තියෙන හැටියට, ලේ තියෙන හැටියට, ඇටකට තියෙන හැටියට පේන ලෝකයක් තියෙනවා. ඔව් අන්න පියවි හැට පේන්නේ නැහැ. නමුත් එහෙම එකක් පවතිනවා.
ඒක ගන්ත්‍ත්‍ය කියන්නේ
ගන්ධේහි එල්බගෙන ජීවත් වෙන නිසා ගන්ධබ්බ කියනවා.
ඔව්. උපත තමයි දැස් කියලා.
ඔව්. ඒතර උපත උපතකට එයා මිනිස්සු පෙතකට ඉන්න. එයා ලැහැත්තිලා ඉන්න කාලේ. ගන්ධය කියන එකෙත් ක්‍රම දෙකක් තියෙනවා. දුศีල දුර්ගන්ධය සහ සීල සුගන්ධය. මේ දෙකම ගන්ධ. එකෝ පාව කරපු කෙනා දුศีල දුර්ගන්ධය එල්බගෙන ඉන්නවා. ඒකෙන් පරිහරණය කරගෙන ඉන්නවා. පින් කරපු කෙනා සීල සුගන්ධය එල්බගෙන ඉන්නවා. දෙන්නම ඉන්නේ ගන්ධය කෙල්බගෙන. පරදත් ඒක තමයි anuun දෙන දේ තුලින් anuun දෙන දෙයක් තුලින් ජීවත් වෙන කාලයක් තියෙනවා. තම තරම් කන්න බෑ. ඒ අමනුෂ්‍ය කියලා උපන්නාට පස්සේ අමනුෂ්‍යයාට හිතුමත් ඒ අපිට මේ අරගෙන කන්න අයිතියක් හැකියාවක් නැහැ. කැපකොලොත් දුන්නොත් පූජාවක් කළොත් එයාට ඒක හිමි වෙනවා. දානයක් දීලා පුණ්‍යානුමෝදනාවක් කළොත් එයාට ලැබෙනවා. ඒ දානි දීලා පුණ්‍යානුමෝදනා කිරීම ජීවත් වෙලා ඉන්න අවශ්‍ය කරන්න ඕනේ. එතකොට එයාට ලැබෙනවා. එයා මෙලොවේදී දානයක් දීලත් නැත්නම් ඒ පිරක් හරියට බලවත් කරගෙනත් නැත්නම් එයා අනාථය වගේ ලෝකේ ඉඳ වෙනවා. කරන්න දෙයක් නැහැ, කණ්ඩත් නැහැ, මොකුත් නැහැ. බලිකිනි දැයිනවා. කර්ම ශක්තියෙන් හදගත්ත ශාරීරික බලවෙන එක කර්ම ශක්තිය ප්‍රදාන වෙච්ච නිසා එයා මැරෙන්නේත් නැහැ. හැබැයි අර ආපු බලිකිනි දැයිනවා. ඉතින් ඒ වෙලාවට කවුරු හරි දානයක් දීලා පුණ්‍ය අනුමෝදනා කරගොහම බලිකිනට ආහාර හම්බ වෙනවා ඒ
ලෝකේ.
දැන් අපි යම්කිසි කුසලයක් කරනකොට මෙහෙම දෙයක් වෙනවා. දැන් අපිට මෙහෙම දෙයක් අපිට විපාකයක් හම්බ වෙන්න නම් කොයි වෙලාවක හරි මේ ලෝකේ යමක් නිෂ්පාදනය වෙන්න ඕනේ. ඇහැක් රූපයක් නිෂ්පාදනය නොවි විපාකයක් ලැබෙන්නේ නැහැ. කනක් ශබ්දයක් නිෂ්පාදනය නොවි විපාකයක් ලබන සෝත විඥානය නැමැති විපාකයක් ලබන්නේ විදිහක් නැහැ. නාසයක් ගන්ධයක් නිෂ්පාදනය නොවි ගහන විඥානය නැමැති විපාකයක් ලබන්නේ විදිහක් නැහැ. පළවෙනි විපාකයේ විඥානය. එතකොට දිවක් රසයක් නිෂ්පාදනය නොවි ජීවහා විඥානය පහළ වෙන විදිහක් නැහැ. අන් ජීවහා විඥානයේ පළවෙනි විපාකේ. ඒ විපාකේ ලබන්න නම් දිවක් සහ රසයක් දෙන දෙයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. දිව යන යමක් නිෂ්පාදනය වෙන්න ඕනේ. රසයේ ගෙන දෙන යම්කිසි ආහාරයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. කය පොට්ටහබ්බයක් නැහැ නම් කාය විඥානයක් ලබන්න විදිහක් නැහැ. කාය විඥානයේ මත විපාකේ ලබන්න නම් කයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. කයට ස්පර්ශ වෙන අනුකූල තව දෙයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. මනෝවිඥානයේ විපාකය. මනක් නිෂ්පාදනය වෙන්න ඕනේ, මනස ගෝචර වෙන ධර්මයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. ඒ දෙක නිෂ්පාදනය වුණොත් ඒ දෙකේ ඝටනෙන් මනෝවිඥානයක් හටගන්නවා. එහෙනම් ලෝක සත්‍ය පිනක් හෝ පවක් කරගුවාම මේකේ විපාක විඳින්න නම් විපාක විඳීමට අවශ්‍ය පසුතලයක් හැදෙන්න ඕනේ. ඒ පසුතලයේ යම් තැනක හැදුන්නේ නැත්නම් ඒ විපාකයක් එන්න විදිහක් නැහැ. භුක්ති විඳින්න විදිහක් නැහැ. එහෙනම් යම් කිසි කෙනෙකුට පසුතලයේ හදන්න වෙයිද? විඥානයේ ඒ ඝට්ටනේ වීමෙන් ඒ බුද්ධිය ඇතුළ පහළ වෙනවා. හැබැයි විඥානයේ පහළ වීම අපිට විඥානයේ පහළ කරන්නේ බුද්ධිය ඇතුළ ඒ විඥානයක් අපිට දෙන්න බෑ උහුට. හැබැයි විඥානයේ පසුතලයක් හදන්න වෙයිද? ඒ පසුතලිය හිතද? නෑ. පසුතලිය ලෝකේ. එතකොට ඒ ලෝකේ ඇසුරු කිරීමෙන් තමයි විඥාන හටගන්නේ. එතන සත්‍යයට සැප විඥානය, සුඛ විඥානය හටගන්නවා පුණ්‍ය ඵලයක් වශයෙන්. දුක් විඥානය හටගන්නවා පාප ඵලයක් වශයෙන්. මේ පුණ්‍ය ඵලයක් හෝ පාප ඵලයක් වශයෙන් විඥානයක් හටගන්න නම් අවශ්‍ය කරන අනුකූල පරිසරයක් ගොඩනගන්න ඕනේ. හොඳ හෝ නරක පැත්තට. නරක පැත්තට ගොඩ නැගුණ නරක දුක්සහගත විපාකයක් විඳින්න මගක් හැදෙන. එහෙනම් යම්කිසි සත්වයෙකුට අපිට දුක් දෙන්න වෙයි. දුකක් ඇති කරන්න ක්‍රමයක් හදන්න පුළුවන්. හෝටුවක් අරන් ගහනවා කෙනෙකුට. දුක්සහගත කාය විඥානයක් හට ගන්නවා. හෝටුවෙන් ගැහුවේ නැහැ නම් ඒක වෙනවද? දැන් යම්කිසි සත්වයෙක් යම් කිසි පාපයක් කරනවා දුක් විඥානයක් විඳින්න. කාට හරි කෝටුවකින් ගැහුවා. දැන් ඔහුට කෝටුව පාර කරන්න හේතුකාරකන පාප කර්මයක් ඔහු නිස්පාදනය කරගෙන තියෙනවා. දැන් කවදා හරි ඔහුට ඒ දුක් විඥානය ලබන්න නම් කයක් හම්බෙලා කවුරු හරි කෝටුවකින් ගහන්න වෙන්නේ. ඊට පස්සේ දවස. ඒ විපාක අවස්ථාව එනකොට විපාක අවස්ථාව පළ දෙන්න නම් පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් මුලින් හටගත්තේ යමක් තියෙනවා. දැන් කාට හරි ගැහුවා. ගුටි කන්න හේතු වෙන. ගුටි කෑමේ දුක විඳින හේතු වෙන පාප කර්මයක් තමයි නිෂ්පාදනය කරගත්තා. දැන් කර්ම ශක්තිය කියන්නේ කයත් නෙමෙයි. කෝටුවක් නෙමෙයි. දැන් ඒකට එයා හේතුවක් නිෂ්පාදනය කරගත්තා. කෝටු පාරක වේදනාව විඳිට කාට හරි කෝටුවෙන් ගහලා. පොඩි එකක් මේ උපමාවක් ගත්තේ. දැන් එයාටත් මේක වේදන විපාක වශයෙන් ලැබෙනවා නේද? කෝටු පාරක් ආපු දුක් වේදනාව ලැබෙන්න ඕනේ. දැන් විශ්වයේ කොහින්ද ඕවා? විශ්වයේද? විශ්වයේ මේ අවශ්‍ය කරන පසුතලයේ හැදෙන්න ඕනේ. දැන් ඒක හැදෙන ක්‍රමයේදී දැන් බැයිද? යම් කිසි කෙනෙකුට. දැන් ඔහුට කර්ම ශක්තියෙන් ඔහුට කයක් හටගත්තා. දැන් කෝටුවක් මේ කඩාගෙන ගහන්න බැයිද?
ඒකත් පරිසරයේ තියෙනවා.
ඒක පරිසරයේ හැදිලා තියෙනවා. කෝටු ඇවිල්ලා එයාට ගහන්නේ නැහැ. යම් පුද්ගලයෙක් ඒකට අනුකූල පුද්ගලයෙක් මොකද කරන්නේ? මේ විපාක දීමට අවශ්‍ය කරන පසුතලිය හදනවා. දැන් එයා මොකද කරන්නේ? කඩාගත කෝටුවක් ගැහුවා කෝටු පාරක්. කඩාගත පොල්ලක් ගැහුවා පොල්ලේ. දැන් ඒතොර යම් පුද්ගලයෙක් ආධාර වෙලා තියෙනවා. ඔහුගේ විපාකයේ විඳින්න මූල ධර්මයේ සකස් කරලා. එහෙනම් විපාකයේ විඳින්න විපාකයේ දෙන්න අපිට විපාකය හදන්න බැහැ. ඒ විපාකයේ මතු කරන්න අවශ්‍ය කරන්නා වූ පසුතලයේ හැදී හැකි.
ඒ මොන නිස්පාදයක් හොයන්න බෑ.
ඒක අපිට හොයන්න බෑ. ඔව් දැන් ඇත්ත වශයෙන්ම හැම සත්වයකම දුක විඳින්ද හැප විඳින්ද හේතුකාරක නිස්පාදනය කරගෙන පිම්පව් වශයෙන් තියෙනවා. දැන් ඔය පිම්පව් වශයෙන් හදාගෙන තිබුණාට ඒක ක්‍රියාත්මක වෙන්නේ නම් අවශ්‍ය පසුතලයක් දුක් පසුතලයක් හෝ සැප පසුතලයක් හැදින්න ඕනේ. එහෙනම් පසුතලය හදන්න ලෝක සත්‍යයට වෙයි. තව කෙනෙකුට නෑ ඒක තමයි කියන්නේ. හැම කෙනෙක්ම අන්‍යෝන්‍ය වශයෙන් කරගෙන ආපු වැඩපිළිවෙලක් නිසා අන්‍යෝන්‍ය වශයෙන් පසුතල හදන්න ලැහැත් වෙලා ඉන්නවා.
තම තමන් විසින්
කිව්වට තම තමන් පොදුවේ එකතුනහම තම තමන්ගේ අදහස පොදු වුණා. දැන් මම තනියෙන් ජීවත් වෙනවා කියලා එකගෙන ඉන්නේ. මම පිරිසත් එක්ක ජීවත් වෙනවා. මම පිරිසත් එක්ක භුක්ති විඳිනවා. මම මා පිරිසත් එකතු වෙලා තරණ කරනවා. මම පිරිසත් එකතු වෙලා එක පිරිසකට මම අවැඩ කරනවා. පිරිසක් එක්ක එකතු වෙලා කෙරවලස අවැඩ කරනවා. පිරිසත් එක්ක ලැබෙතිලා කොරසේ වැඩ කරනවා යහපත කරනවා. මේ ආදි වශයෙන් කර්ම ශක්තිය කොයි වෙලාවකත් Taman තනියෙන් කළා කිව්වට තනියෙන් නෙමෙයි කියලා තියෙන්නේ. පිරිසක් එකතු වෙලා. මොකද අපේ බලාපොරොත්තුව පැවැත්මේ බලාපොරොත්තුව තනි තනිව ජීවත් වීම නෙමෙයි. පිරිසක් එක්කලා එකතු වෙලා අන්‍යෝන්‍ය ආධාරයෙන් උපකාරයෙන් සහයෝගයෙන් පිරිසත් එක්ක ජීවත් වීම. සත්වයා ජීවත් වෙන්නේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා පිරිසත් අරින්න බෑ. එයා යා සංගණිකාවන් සමග ජීවත් වෙනවා. සංගණිකා දෝෂයට ඔහු වඳුරු වෙනවා. නැත්නම් පිරිසත් එක්ක එකතු වුණාම යම් කිසි ආකාරයක අවිඩක් ඇද්ද ඒකත් ඔහුට විඳින්න සිද්ධ වෙනවා. පුද්ගලිකව කරන පාප කර්මයක් තියෙනවා. අද පුද්ගලිකව පාප කර්මයක් කරනකොට පුද්ගලිකත්වය ප්‍රධාන වෙනවා මිස අපිට තනියෙන් පාපයක් කරන්න ක්‍රමයක් නැහැ. තව කෙනෙක් සම්බන්ධ කරන්න නැතුව. තව පිරිසක් සම්බන්ධ කරන්න ඕනේ. දැන් ප්‍රාණඝාත පාප කර්මය මට තනියෙන් කරන්න පුළුවන් තව ප්‍රාණයක් හිටියේ නැහැ නේද? හොරකම නැමැති පාප කර්මය යම් කිසි සම්මත වශයෙන් මේ වස්තුව මගේ කියලා අයිති කරගත්ත කෙනෙක් ලෝක සම්මතිය තියාගෙන ලෝකේ සම්මත කරපු එක්කෙනෙක් හිටියේ නැහැ නේද? අනුගි දෙය හොරගම් කරනවා කියන එකක් වෙන්න පුළුවන්. ඒක වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් පිරිසත් එක්ක ගත්ත සම්මතයක් නිසා නේද තමන්ගේ අනුගි දෙකක් වෙන් කරගත්තේ? දැන් පොදුවේ ජීවත් වෙද්දී පොදුවේ හටගත්ත ලෝකේ එකෙනෙක් මේක ඔයා කැල්ල කරලා ගන්නකෝ සම්මත කළා. එයා මේ කැල්ල මේ සීමා මෙහා මගේ. සම්මත කරනවද ඔයගොල්ලෝ? හරි අපි ඔක්කොම මතුවේ සම්මත කරනවා. එහෙනම් ඔන්න ඊට පස්සේ ඕක ඔයාගේ කියලා සම්මත කරලා තිනා මේක මයි කියලා සම්මත කරලා තිනා. දැන් මේක මගේ ඕක ඔයාගේ. දැන් අනුගිදයක් හැදුන එක එකනාගේ දෙයක් හැදුනා නේද? ඒ හැදුනේ සම්මතයක් නිසා නේද? කවුරුත් ඔගේ ස්වභාව ධර්මෙ දුන්නේ නැහැ ඕක. නෑ මිනිස්සුයි සම්මත කරගත්තා. ඊට පස්සේ මම සේවය කරනවා යම් තැනක. දැන් ඔයා මගේ සේවයේ වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ඒ මගේ සේවයට හරියන්න ඔයා අනුන්ට පරිදි දීලා හරියන්නේ නැහැ මට පරිදි දෙන්න ඕනේ. දැන් මුදල කියන එකත් වෙන් කරලා හිටන් එක එක කෙනාට වෙන් කරගත්තේ කවුද? මේ සම්මතයක් නේ තියාගත්තේ මිනිස්සු. වටේ ලෝකේ තියෙන රන් වල වටිනාකම රිදී වල වටිනාකම රන් රිදී කාටවත් තිබුණේ නැහැ මේ මහ පොළොවේ තිබුණා. හැබැයි ඕක වටිනාකම් හදාගන්න කාටවත් අයිතිවාසිකම් හිටියේ නැහැ. මේ ලෝකයා වෙන් කරගත්තා. පොළොවේ තියෙනවා තමයි. හැබැයි පොළොවේ තියෙන එක කවුරු හරි ඉස්සෙල්ලා ගත්ත කෙනාට ඒක එයාගේ. පොළොවේ හොයාගත්ත කෙනාට අපි ඒක යාය කියලා සම්මත කරමු කියලා පවරාගත්තේ කවුද? ඒ ඉන්නේ සත්වය විසින් මිනිස්සු විසින් සම්මත කළා. ඉස්සෙල්ලා අහුලාගත්ත කෙනාට ඒක යාගේ කියමු. ඉස්සෙල්ලා හොයාගත්ත කෙනාට ඒක යාගේ කියලා අපි සම්මත කරමු. එයාබැයි එයාගේ අවශ්‍යතාවයක් නැතුව ඒක ගන්න බෑ. අපි එහෙම සම්මත කරමු. දැන් එහෙනම් මේ තම තමන්ගේ දේ කියලා ලෝකේ හටගත්ත දේවල් අද බෙදා හදාගෙන ඉන්නේ. ලෝක සත්‍යයම සම්මත කරපු නිසා නේද? ඒ නිසා ඒක යාගේ කිව්වා. දැන් ඒ නිසා මොකද කරන්නේ? එක එක කෙනාට දේවල් මේක ලොන් වෙන් වෙලා මගේ දේ කියන සම්මතයක් ලෝකෙ විහිදුණා. ඒ නිසා මේක මගේ අනික අනුන්ගේ සම්මත දෙකක් හදාගත්තා. අයිතිවාසිකමට හිමිකමක් හැදෙව්වා සම්මතයක් පරි. ওই සම්මතේ කරලා යම් කෙනෙක් ඒ අනුන්ගේ කිව්ව එක කරගන්න. දෙන්න නැති නිසා හොරෙන් බලින් හොරෙන් හරි ගන්නවා. ගත්තාම හොරකම් කිරීමේ පාපයක් හටගන්නවා. දැන් පව හටගත්තේ සම්මතේ කරලා නේද? දැන් කාමයේ සඳහා ලෝකේ සම්මත කරගන්නවා. යම් කෙනෙකුට උඹ විසින් රක්ෂණය කරනවා නම් පෝෂණය කරනවා නම් මේ නීතිමාලාවන කටයුතු කරනවා නම් උඹට සම්මත කරනවා මෙන්න මේ බාහිරයා උඹට මේ ස්වාමි පුරුෂයා. උඹයි මේ දෙන්න දෙන්නේ හැටියට සම්මත කරනවා. කාමයේ සඳහා වෙන් කරපු ගත ඒ සඳහා වෙන් කරපු දෙන්නේ දැන් මේක අනික ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒ බාහිරයා උඹේ ස්වාමි පුරුෂයා උඹේ. දැන් එහෙම සම්මතය දුන්නේ කවුද මිනිස්සුම? දැන් මිනිහා සම්මත දුන්නාට සම්මතය කැඩුව කාමීත්‍යාචාරය තහ වෙනවා. මිනිසු ගොඩනගා ගන්නවා සම්මතය. පොදුවේ සම්මත කරගන්නකොට එනවා මහා සම්මතය. ඉස්සෙල්ලම හටගත්ත මහා සම්මතය. මහා සම්මතය හටගන්න ඉස්සෙල්ලා කාටවත් මේ සම්මත තිබුණේ නැහැ. ඒ නිසා කෙනෙකුට කෙනෙක් වෙන් කරලා තිබුණේ නැහැ. කෙනෙකුට ද්‍රව්‍යයක් අසුවක් අයිතිවාසිකම් කියලා හදලා තිබුණේ නැහැ. ඔය මහා සම්මතයෙන් පස්සේ තමයි ඉලකලන් වල අයිතිවාසිකම, පුද්ගලින්ගේ අයිතිවාසිකම, දූදරුවන්ගේ හිමිකම අයිතිවාසිකම මේ ආදී වශයෙන් එක එක කෙනාට මේ මෙයා අයිති කියලා සම්මත කළේ. මෙන්න මේ නිසා මේ ලෝකේ මම සහ මගේ කියලා දෙයකට අයිතිවාසිකම් කරගත්ත වෙනම සම්මතයක් නිසා අනිකා පිළිගත්තා. ඒ ඔහුගේදී මේ මම මේ මගේදී. දැන් ඔය සම්මතයේ කඩලා බෙදලා දැම්මහම තව කෙනෙක් ඔතනින් තමයි පව් හටගන්නේ.
ජාත
තත්ත්වයේ බිඳුනේ ඔතනින් බිඳුනේ ඒ නිසා සොයන් ජාත විපාකේ ඉන්නේ නැතුව ගියා. ඊට පස්සේ මොකද උනේ? සම්මත කරගත්ත කට්ටියට විපාකේට ඇඟිලි ගහන්න කියන හිල්ල ඉතින් ඒකට සෝභා ධර්මයේ නීති වනවා ගත්ත නිසා මිනිහට සිද්ධ වුණා. මිනිහට එක නිකාය කියලා හිටන් පව් ගෙවා ගන්න පිං ගෙවා ගන්න තමන් විසින්ම හදාගත්තු සම්මතේ
කාරණා
නිසා තමන්ට නිදහස නැතුව ගියා. දැන් විපාක විඳින අවස්ථාව ගොඩනගාගත්තේ පොදුවේ තම තමන් නේද? දැන් තම තමන් ගොඩනගාගත්ත ලෝකෙදී ඕක කල්ලා වෙලා තමයි තිරසනා වුනේ. නෑ ආපහු ගෙවන්නේ. ඕක කල්ලා තමයි පිරිතියා වුනේ. ඒ දුක විඳින්න. එක එක જાතියේ දුක් ප්‍රභේද හතර අපායක උපදින්න හේතු හටගත්තා. දැන් අපි තුම එකිනෙකාගේ සම්මතයක් ඔතනකවත් තිබුණේ නැත්නම් කොහොමද පවක් කෙරෙන්නේ? එහෙනම් පවක් කෙරෙන්නේ විදිහක් නෑ. පසුතලයේ ගොඩනැගුවේ නැත්නම් දැන් හොරකමක් කෙරෙන්නේ පසුතලයක් කිසි දවසක ගොඩනැගෙන විදිහක් නෑ. සියල්ලෝ පොදුවේ හිතාගත්තා නම් මෙයා උපම පොදුයි කියලා. පොදු දේ නම් තමාට අයිති යම් කිසි කොටසක් හිමිකමක් බඩිකින්නට ආහාරයක් තියෙනවා එච්චරයි යාට හිමිකම. යාට උපතින් කර්ම ශක්තියෙන් එයා ආවේ එතෙන්. මේ නිෂ්පාදිනිය කරගන්න තැන්පටම ආහාරයේ මර තනිය කරගන්න බැ උවත් උදව් දීපන්. දැන් අපිට දැන් දෙයක් නැහැ. අපි දැන් සොයන් જાත නැහැ. නිසා අපිට සිද්ධ වෙනවා වවා හදාගෙන කන්න. ඉතින් මට මේක තනියෙන් කරන්න බෑ. උඹලත් ඇදිලා නැහැනම් කුර කොටලා දීපල්. උඹලත් ඇදිලා මට උදව් කරපල්. දැන් අන්‍යයන්ගේ සහයෝගය හේතුව අර සම්මතයක් ගොඩනගාගෙන ඒක ගොඩනගනවා. හැබැයි සම්මතය තුළ අවශ්‍ය දේ නිෂ්පාදනය කරගන්න ආධාරයේ උපකාරය අන්‍යෝන්‍ය ආධාර උපකාර අවශ්‍යයි. උඹ මට කුරු වැඩ කරලා දීපන්. මාත් උඹට කුරු වැඩ කරන්න උදව් දෙනවා. අත්කම් ක්‍රමයක් හදාගන්න. කල්ලි වලට නෙමෙයි ඉස්සෙල්ලා හදාගන්න. අත්කම් ක්‍රම. උඹ මට උදව් කරපන් මම උඹට උදව් කරනවා. උඹේක උඹේම කියන සම්මතිය තියාගනි මගේක මගේ කියන සම්මතිය තියාගන්න. උදව් වල යුතුකම් වශයෙන් මමත් උදව්වක් කරනවා. මට උදව් කරනවා මාත් උඹට උදව් කරනවා. දැන් මේකෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. දැන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනැගිලා පුද්ගලික සම්මතයකුත් ගොඩනගා ගන්න. ඊට පස්සේ ඔය සම්මතයට පහර ගැහුවොත් අන්‍යෝන්‍යයන් ඒ සම්මතය කඩ කරලා ඉතින්දී හොරකම් කිරීමේ පාප කර්මයක් මතුවෙනවා. කාමයන් තියාගත්ත සම්මතිය නිසා එක එක සම්මතියෙන් මේ උඹේ කාම භුක්තියේ මෙන්න මේ ටික අපි සම්මත කරනවා. උඹත් ඒ නිගමනේ හිටපන්. අපි ඒක කරන්නේ නැහැ. මත් මෙන්න මේ ටික මගේ කාම භුක්තියේ මම සම්මත කරගන්නවා. උඹලගේ කැමැත්ත උඹලත් ඒක පිළිගනිලා මාත් ඒකේ ඉන්නවා. මෙන්න මේ විදිහට හදාගත්ත සම්මතයක් නිසා හිටන් පුද්ගලයාගේ තමන්ගේ පවුල කියලා තමාගේ පිරිස කියලා කොරසක් වෙනුණා. දැන් ඊට පස්සේ ඔය සම්මතය කඩාගෙන ගිහිල්ලා ඉල්ලම් වෙද කරන්නේ මට කමක් නැහැ. ඉස්ත්‍රිය පුරුෂයෙකෝ පුරුෂයෙක් ඉස්ත්‍රියකෝ කාගේ වුණා මට කමක් නැහැ කියලා සම්මත බිඳගෙන ගිහිල්ලා යෙදුනහම කාම මිත්‍යාචාරයක් හට ගන්නවා. දැන් කාම මිත්‍යාචාර පාපයක් ඒක හටගත්තා. ඉතින් බැරි හරි ඔහොම එකක් ලෝකේ තිබුණේ නැහැ නේද? එක එක කෙනා වෙන් කරගත්ත ස්ත්‍රී පුරුෂ වෙන් කර ගැනීම නොතිබුණා නේද? එයා සම්මතයක් ඉදර නැහැ.
අර ඉතල පහේ පහේ කියලා වෙන් කර ගැනීම ඔතන
නේද? අන්න ඒකයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකයා විපාක විදිහට හදාගත්තේ. එකතු වෙලා හදාගත්ත ලෝකෙක ඒ එකතු වෙලා ගත්ත සාමූහිකත්වයේ නීතිය කැඩීම. අවිද්‍යාව තමයි අවිද්‍යාව තෘෂ්ණාව. ඉතින් අවිද්‍යාවෙන් තෘෂ්ණාව වෙන නැහැ භවගමනක් නැහැ. පින්පව විපාකයක් විඳින කෙනෙක් නැහැ. විදීමක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒ අවිද්‍යාවෙන් බැහැගත් නිගමන වලින් බැහැලා ඒ තුල නයි යන්නේ. ඒ තුල ගිහින් ගොඩනගාගත ලෝකයක් නා ලෝකේ කියලා හිතා අපි ඉන්නේ. ওই ලෝකෙදී අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට හොඳ දෙන්නත් නරක දෙන්නත් තව කෙනෙකුට හිමිකමක් ලැබිලා තියෙනවා. ওই අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ උඩ. ඒ නිසා යම් කෙනෙක් මලාට පස්සේ එයාට අපි ඉතින් එයා අපිට කරලා දීලා දෙන උදව් තිබිච්ච නිසා අපිට සම්බන්ධ තිබිච්ච නිසා අපිට පුළුවන්කමක් තියෙනවා අපි කරපු දේ එයාට කැපකරන හිමි කරන්න. ඒ නිසා අපි ගොඩනගලා හිටන් දෙන පින එයාට පසුතලයක් ගොඩනගින්න අවශ්‍ය ලෝකයක් ගොඩනගලා එයා සතු කෙරෙනවා. අන්න ඒකයි. දැන් මේ පින අහවල් පුබිල යාර හිමි වේවා. දැන් අපි යමන් නිෂ්පාදනය කරලා කෙනෙක්ගේ පොතේ දානවා. සල්ලි මුදල් පොතේ දානවා. කෙනෙක්ගේ වත්කමට ගැප් කරනවා. දැන් ඔහුට අයිති නැද්ද? දැන් ඔහුට ඕනෑ කරගත්තා. ළමයා බොහොම පුංචි. අපි සල්ලි එකතු කරලා ළමයාට පොතක් වෙන් කරලා හිටන් බැංකුවේ දිනුමක් දාලා එයාගේ පොතට සල්ලි දානවා. අපිට දාන්න බැහැ. ඊට පස්සේ ළමයා ලොකු වුණාට පස්සේ බලනකොට මට කියා වෙන් කරව පොතක් තියෙනව නෙමෙයි. දැන් මේක මට ගන්න අයිතියකුත් තියෙනවා. එහෙනම් මම මේ සල්ලි දැන් ගන්නවා. දැන් එයාට දෙන්නේ නැද්ද? දැන් මම මේ සල්ලි අරන් ගෙයක් හදා ගන්නවා. එයාට හිතෙනවා ගෙයක් හදා ගන්න. දැන් එයා හම්බ කරන සල්ලි නෑ. නමුත් මේ සම්මතයෙන් ගොඩනගලා එයාට පොතක් දාලා ලෝකෙ කොටසක් එයාට වෙන් කරලා තියෙනවා සම්මතිය. එයා ඒ කියනවා. ඒකේ ලෝකෙ තියෙනවා. දැන් ඒක පරිහරණය කළා යාර ගියා හදා ගන්න වෙයි. දැන් ගිහි වාසයේ යට ඉඳ වෙයි. දෙතර අපි යාර ගෘහ වාසයේ යම් කිසි ආකාරයෙන් සැනසille තෙමෙන්නේ නැතුව ඉඳ හිත උස් නැතුව ඉඳ තියක් හදලා දුන්නා මේ ලෝකේ එකක් පින්ඵලයක්. ඒ භුක්තිය ලැබුණා නම්. දැන් ඒ පින්ඵලය ලබා ගැනීමට අනික් කෙනා තමයි ආධාර කරලා තියෙන්නේ. ඔව්. දැන් මෙහෙමයි භව ගමන එන්නේ දැන් විපාක වලනේ එන්නේ දැන් විපාකේ එන තාකල් බුද්ධිලයා ඒකේ චන්දරාගයෙන් බැඳුනොත් ඔහුට සංඛාර ගොඩ නැගෙනවා. ඔව් විපාකේ කියන එක භව ගමනට හේතුකාරකයක් විතරයි. භව ගමනට ප්‍රධාන වෙන්නේ නැහැ. භව ගමනට හැම වෙලෙම ප්‍රධාන වෙන්නේ ඒ කාරා බැඳුන චන්දරාගය. ඕකට කියනවා සංයෝජන සහ සංයෝජනීය ධර්ම. සංයෝජන කියන්නේ අපි එකතු වෙන එක. සංයෝජනීය කියන්නේ එකතු වෙන්න ඕන නම් ඒකට ආධාරයි. ආධාරකයට සංයෝජන හදන්න බෑ. දස සංයෝජනයක් නිසා සත්වයෝ සසර ගමනක් කරනවා. දස සංයෝජනේ චන්දරාගයේ මුල් කරගෙන ලෝක සත්‍යාව විසින්ම නිපදවා ගන්නවා තම තමන් විසින්. තම තමන් චන්දරාගයේ නිපදෙව්ව තමයි සංයෝජන නිපද වෙන්නේ. චන්දරාගයේ විදහැරියා නම් සංයෝජන නැහැ. සංයෝජනෙට හේතුකාරක වෙන්නේ ඉස්සෙල්ලා තිබිච්ච බාහිර ලෝකේ අර මම මගේ කියන ඒවාට එකතු කරලා තිබිච්ච ඉස්සෙල්ලා තිබිච්ච ඇසකන දිවනාසය ශාරීරිය මන කියන එක ඒවට හේතුකාරකච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ලෝකේ තියෙනවා. හැබැයි ඒවා සංයෝජනෙට ආධාර ධර්ම මිසක් ඒවා සංයෝජන නෙමෙයි. ඒවා සංයෝජන වුණා නම් කිසි කෙනෙකුට සතරෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. ඒ බුද්ධිලට මොකද? ඒවත් ඇස අත්තරින්න බෑ ඉන්නකම්. ඉතින් ඉන්නකම් ඇස අත්තරින්න බැයි නම් රූප අත්තරින්න බැයි නම් ඌට ඇහැයි රූපයි ඇසුරු කරන්න වෙනවා. ඉන්නකම් කන අත්තරින්නත් බෑ ශබ්ද අත්තරින්නත් බෑ. නාහිය අත්තරින්නත් බෑ ගන්ධ අත්තරින්නත් බෑ. දිව අත්තරින්නත් බෑ රස අත්තරින්නත් බෑ. කය අත්තරින්නත් බෑ පොට්ටබ්බ අත්තරින්නත් බෑ. මන අත්තරින්නත් බෑ ධර්ම අත්තරින්නත් බෑ. ඒවා සංයෝජන වුණා නම් එහෙම. මේ රෝග සත්‍යයේ දුකෙන් මිදෙන්න බෑ. අන්න ඒ නිසා ඒ වාට බැඳුණු චන්දරාගයක් ඇද්ද? මෙන්න මේ චන්දරාගයයි සංයෝජන කියන්නේ. මේ චන්දරාගයේ තියුණ තමයි සසර ගමන භව ගමන හැදෙන්නේ. ඉදිරියට පැවැත්ම හා සම්බන්ධයක් ගොඩනගන්නේ. ශක්තියක් ගොඩනගන්නේ. නැ චන්දරාගය දුරු කරගන්නයි බුදුරජාන් වහන්සේ අනුශාසනා කළේ. ලෝකේ දුරු කරන්න නෙමෙයි. ඒක කරන්න බැරි දෙයක්. නමුත් අද සමහර අය බන කියන්නේ නේන චන්දරාගය දුරු කිරීම පැත්තකින් තියා ලෝකේ දුරු කරලා නිවන් දකින්න කියලා. දැන් එහෙමත් බන කියනවා. මහා පැටලිලක් වෙලා තියෙනවා. ලෝකේ දුරු කරනකන් නිවන් දකින්න බෑ කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නෙමෙයි. ලෝකේ තියෙන චන්දරාගය දුරු කරකන් නිවන් දකින්න බෑ කිව්වොත් ඒක හරි. අන්න ඒක වරද්ද ගන්නවා. ඉතින් ඒ නිසා අන්නේ පුද්ගලයන්ට ආධාර කරන්න උපකාර කරන්න පුළුවන් ඔහු චන්දරාගයෙන් බැඳිලා ඉන්නකම් ඔහු ඒක දුන්නාම ගන්නවා. අරගෙන ඉන්නා ඔහු ඊට අනුකූල ලෝකයක භුක්තියට බහිනවා. දැන් ලෝකයාට සැප භුක්තිය දෙන්න සැප කියන එක ඇති වෙන්නේ ඔහුගේ ඇසුරු කිරීම වල. හැබැයි ඔහුට ඇසුරු කරන්න අවශ්‍ය දෙයක් අපිට දෙන්න පුළුවන්. ඔහුට ඕනනම් ඒකේ චන්දරාගයෙන් බැඳිලා සැප විඳ හැක. ඒ පාරක් නිකන් හිටියේ හැක. ඒක ඔහු සතු දෙයක්. දැන් අපි දානයක් දීලා පිනක් අනුමෝදන් කරනවා. ඒ බුද්ධිලයා කාමාවචර ලෝකේ ඉක්මෝලා අනාගාමීල හැම හිටියනා. එයා ගිහිලා බඹලෝ උපදිනවා. එයා මේ බත් කන ඒ වැන්වත් මේ මොන වැන්වත් අපි කන මේ බත් ව්‍යංජන වලින් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. අපි දානයක් දීලා එයාට පිනක් අනුමෝදන් කරනවා. දැන් ඔන්න එයා වෙනුවෙන් ලෝකෙ නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාරය. එයාටත් පේනවා. මට ඔන්න ගන්න ආහාරයක් තියෙනවා. මට මොකද ආහාර? මට ඕනේ. ඒක අතුරුදහන් වෙන්නේ නැහැ. එයා මේ එයා වෙනුවෙන් නිෂ්පාදනය කරපු එක තියෙනවා. එතන මොකද කරන්නේ? මං ගත්තේ නැතුව තවත් මගේ පිරිසක් හිටියන්නේ ඒ කාලේ නම් අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් ඒ පිරිසේක ගත්තා. ඒකෙන් අය අවලක් වුණාද? අනාගාමී වෙලා හිටපු බ්‍රහ්මයා වෙනුවෙන් මිනිහ දානයක් දුන්නා. ඔහු වෙනුවෙන් දාන කොටසක් ලෝකෙ බිහි වෙනවා. පුණ්‍ය ඵලයක් වශයෙන් ඔහුට බිහි වුණා. දැන් එයා එක ගන්න දෙයක් නැහැ. හැබැයි එයා දන්නවා ඒ මට අම්මේ කිරියා තාත්තේ කිරියා සහෝදරයේ කිරියා සහෝදරියේ කිරියා දරුවේ කිරියා භාර්යාවක් කිරියා දැරියක් හිටියා හිතවතු හිටියා. ඒගොල්ලෝ තමයි මේ ලෝකේ ඒවා භුක්ති විඳින කට්ටිය. මාත් එක්ක අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඒ කාලේ කටයුතු කරගෙන හිටියේ. ඉතින් ඒ අය මටත් දීලා තිබුණා. මං ඒගොල්ලන්ටත් දීලා තිබුණා. දැන් මෙතන හිමිකමක් තියෙනවා. මං වෙන්නේ නිෂ්පාදනය කරපු කෙනා මම ගත්තේ නැතුවද? ඒක භුක්ති විඳින කට්ටියක් හිමිකම් ඇතුළු ලෝකේ ඉන්නවා. අනේ අර මං වෙනුවෙන් කරපු කොටස උඹලා ගහින්නලා. අන්නේ ආශිර්වාද කියන්නේ දැන් බ්‍රහ්මයාගේ ආශිර්වාදේ අපිට ලැබෙනවා කියන්නේ ඔන්න ඕකයි. ඒක අපතේ යන්නේ. ඒ වගේ යමක් අපි කරන්නේ යම්කිසි චේතනාවකින් ගොඩනගන්නේ මේ ලෝකේ යම්කිසි දෙයක්. ගොඩනගලා හිතන්න මොකද කරන්නේ? අපි මෙච්චර කල් ආපු සම්මත පරිදි ඒ අයට පවරනවා. ඉතින් මම මේ කරගත පින්ඵලේ මගේ අහවල් ඥාතියාට වේවා කියලා පවරනවා. දැන් පැවරුවාට පස්සේ මොකද ලැබෙන්නේ? අර අපි නිෂ්පාදනය කරපු ද්‍රව්‍ය වස්තුවක් ඇද්ද යම්කිසි කර්ම ශක්තියෙන් චේතනාවෙන් ලෝකේ පහල කරපු යහපතක් කළා කරපු යහපත් දෙයක් ඇද්ද? ආයුෂ වර්ණයේ සැපේ වලේ නුවණ ලබා දීමට මේ ලෝකේ යම්කිසි ආහාරයක් හෝ වාසස්ථාන හෝ මොනවා හරි අපි සකස් කළා නම් ඒ හේතුවෙන් ඒක අපි උහුර පවරනවා. නෑ පවරන්න වෙයි. පැවරුවාට පස්සේ උහුර ඕනකමක් තියෙනවා නම් අන්න දැන් මේ ලෝකේ මා විනුවෙන් ගොඩ නගලා හිටන් මට සම්මත කරපු දෙයක් තියෙනවා. දැන් මම ඒක භුක්ති විඳිනවා. ඔන්නම් භුක්ති විඳගත්ත හැකිහිල්. ඒතොර යට ඒ ස්පර්ශේ පලි ලබාගෙන යාට අවශ්‍ය භුක්තිය ලැබෙනවා. අන්න අනුන්ට පින් දෙනවා කියන එකේ අර්ථය ඕකයි. දැන් හුඟ දෙනෙක් ඕක වරද්දාගෙන තීරුම් ගන්න බැරුව පින් කොහොමද තව කෙනෙකුට දෙන්නේ කියලා ප්‍රශ්නයක් අමතු කරනවා. පින් යවන්නේ කොහොමද කියයි හිතා. පින කියන්නේ තම තමන්ගේ හිතවල පිනායාම නා. හිතේ සතුටු වීම නා. ඒක තම තමන් කරගන්නා මිසක් අනුන් කරන්නේ කොහොමද කියලා දැන් මෙහෙම පටු තැනකට බහිනවා. ඒ සතුටු වීම උනේ මොනවා ලබලාද? කුමකින්ද? අපි ඒක වැළුවේ නැහැ. දැන් කෙනෙකුට සතුටු වෙනවා කියන්නේ හේතුඵලයක් නා. සුඛ වේදනාව කියන්නේ හේතුඵලයක් නා. සුඛ වේදනාව ලබන්න මොනවද ඕනේ උනේ ස්පර්ශේ පසපත්‍ය වේදනා සිද්ධාන්තේ. දැන් සුඛ ස්පර්ශයක් ලැබුණොත් සුඛ වේදනාවක් ලැබෙනවා. දුක්ඛ ස්පර්ශයක් නම් ලැබුණේ වේදනාව දුක. ස්පර්ශේ විඳිනේ දුකක් වෙනවා. එහෙනම් මේ විදිහට. ඒතර අපිට කෙනෙක්ගේ හිතට සැප හදන්නත් බෑ දුක හදන්නත් බෑ. ඒක ඔහුගේ දෘෂ්ටි අනුව ඔහු කරගන්න එක. සමහරවල් සැප විඳපන් කියලා අපි දෙන දේ ඔහු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මට ඔකෙන් සැපක් නෑ. මම ওই දෘෂ්ටියෙන් ඔක ඇතුළු කරන්නේ නැති නිසා මට ඔකේ ගන්න දෙයක් නෑ. එයාකින් ඊ සැප වේදනා ලබන්න ඇති වෙන්න පුළුවන්. එයා ඒ ලැබීම එයාගේ දෘෂ්ටිය අනුවයි. හැබැයි ඒ ලැබීමට අවශ්‍ය කරන පසුතලයේ එයාගේ නෙවෙයි. ඒක හදන්න වෙයිද අපිට? එහෙනම් කෙනෙකුට පින් දෙනවා කියන්නේ පින් අනුමෝදන් කරනවා කියලා අපි කියන්නේ. පසුතලයක් හදලා දෙන එකයි. පසුතලයක් හදන්න බෑ කිව්වොත් ඒක න්‍යාය විරෝධී කිව්වොත්. එහෙනම් අපිට මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිහෙකුට සැප වේදනා පසුතලයක් හදන්න බෑනේ. දුක විඳින පසුතලයක් හදන්න බෑනේ. එන කෙනෙකුට අපිට දුකක් දෙන්න බැයි නම් සැපක් දෙන්න බැයි නම් අපිට පිණුත් නැහැ බවුත් නැහැ. අපි කරමු දේ තුනේ කෙනෙකුට දුකේ ඉන්නෙත් නැත්නම් අපි කරන දේ තුනේ සැපේ ඉන්නෙත් නැත්නම් කෙනෙකුට සැප දීපු හේකුත් නැහැ දුක් දීපු හේකුත් නැහැ නේ අපි පුදු වැඩික මොනවා කළාද? ന്യാයයට පරහැනේ නේද? කොහොම ന്യാය ධර්මනේ? ධර්මයේ බහ බැලුවා කොහොම බහයි ඉන්නවා? කොහොම විනයට සැසඳ දෙනවා? ඒ කතාව. අන්න බලා ගන්න හැටි. මේක පොතෙන් හොයන්න බෑ. ලෝක ධර්මතාවයේ ന്യാයයට දාලා කරපලා බලන්න ඕනේ. එන අපි දන්නවා මෙලෝ ජීවත් වෙලා ඉන්න කෙනෙකුට අපි හනවා මනවරණ රූප මනවරණ ශබ්ද මනවරණ ගන්ධ මනවරණ රස මනවරණ ස්පර්ශ යමෙකුට ලැබෙනවා නම් ඒක පින් ඵලයක්ද පව් ඵලයක්ද කියලා අහනවා. කවදා හරි කරව පිනක ඵලයක් කියලා අපි කියනවා. ඉන් අපිට වෙයිද මනවරණ රූපයක් ඇති වෙන්න අවශ්‍ය නැහැ. පුංචි ළමෙක් ඉන්නවා. එයි හපුරු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. කවුමක් හරි කමිස ෂර්ට් එකක් හරි නැහැ වගේ දෙයක් ඇඳගෙන ළමයා ඉන්නවා. දැන් අපිට වැඩි කලින් ඉඳගු පුතේ යන්න කියන අඬ ගහගෙන ඉඳගු දුවේ යන්න කියන අඬ ගහලා හොඳ ගවුමා කරගෙන ලස්සනෙන් නම් හොඳ ඇඳුමක් කරගෙන ඒ ළමයා ඇරදී හතුරු කරන්න වෙයි. දැන් ඒ ළමයාට සැප වේදනාවක් ආවේ නැද්ද? හරි ලස්සනයි ඇඳුම. දැන් මනවරණ රූපයක් ඒ ළමයාට ආවා. මේ හරි සුවඳයි නේ මේ. දැන් තේරු තරම් දුන්නේ. හරි සුවඳයි ඒක. ගා ගන්නවා. දැන් එයාට සුවඳක් දැනෙනවා ලස්සනක් තියෙනවා. දැන් ওই දෙක අපිට නිෂ්පාදනය කරලා දෙන්න වෙයි. දැන් ඒ ළමයා විදලා තියෙන්නේ මොකද්ද? පින්පලයක්. දැන් පින්පලේ භුක්ති විඳින පසුතලිය අපි හැදුවේ නැද්ද? එහෙනම් කෙනෙක් කරන ලද පින්පලයක් හෝ පව්පලයක් භුක්ති විඳින්ද අපිට ඕනම් පසුතලයක් ඕනේ නැгий හැයි. ඒතර පසුතලයක් ඕන නැකලා දෙන්න පුළුවන් නම් මෙන්න මේ වගේ. මියගිය ඥාතියා ඉන්නවා නම් දුකිත තත්වයක අසරණ තත්වයක අපිට පුළුවන් පසුතලයක් ඕන නැකලා දෙන්න. අන්න පසුතලයක ඕන නැකලා දීමට අපි කියනවා යහපත් පසුතලයක් ඕන නැකලා දුන්නා එයාට පින් දුන්නා. පිනක් දුන්නා. ඕකට අනුව ඔබ සතුරු වෙන්න කියනවා. ඔන්න දුන්නා. ඉන් දුන්නේ එක එක සතුරු වෙන එක තව එකක්. ඔන්නම් එයාට ඒ අනුව සතුරු නැහැ. එයා සතුරු වෙනවා දැකලා අපි සතුරු වුණොත් එහෙම. අනුව සතුරු වීමේ අනුමෝදනා වෙනත් වෙනවා. දීව නිසා ලැබෙන පති දාන වෙනත් වෙනවා. දස පුණ්‍ය ක්‍රියාවලින් දෙකක් ඒක. ඉන් පින් දෙන එකයි අනුමෝදනා වෙන එකයි කියන්නේ දෙකක්. ඉතින් ওই දෙකටම මග පාදන්න අපිට පුළුවන්.
දුන්න දේ ගබඩා වෙනවා.
දුන දෙයක අපලා වෙනා ඕනම් ගන්න එපා නිකන් ඉන්න. ඉතින් එයාට එපා වුණාට එයා එකපා එපා වෙන සතියේ මනස වැඩනා නම් ඒක ප්‍රඥාවෙන් වැඩෙන්න ඕනේ. ප්‍රඥාවෙන් ඒ මනස වැඩනා එයා යුතුයකම් දන්න කෙනෙක් වෙනවා. හෘදෝපකාර කරන කෙනෙක් වෙනවා. ඒකාන්තයෙන්ම. එහෙනම් එයා දන්නවා මම මෙතෙන්ට ආවා නම් අද මට ඒක එපා වුණාට මගේ පිරිසක් ඉන්නා මායිසිම යුතුයකම් ඉටකල යුතු පිරිස තමයි මේ ලෝකෙ ඉන්නේ කොහොනේ ඇයි? මගේ ප්‍රඥාව අනුව මට මේක වැඩක් නැහැ හරියක් නැහැ කියලා මේක වැටුණාට. ඒ ප්‍රඥාවට ආපු නැති මගේ මං උදව් උපකාර කරමු මට උදව් උපකාර කරමු අන්‍යෝන්‍ය සම්බන්ධයේ කටයුතු කරමු තව පිරිසක් මෙහි ඉන්නවා. එහෙනම් ඒගොල්ලන්ට ඒක ඕනේ නෑනේ. ඒගොල්ලන්ට ඒක දෙනවා. ආචාගෝ පටිනිසග්ගෝ මුක්තිය අනාලේ ඔයා ඉන්නේ එතන. ත්‍යාග කරලා තියෙන්නේ. ඇයි අනුග්‍රහ ත්‍යාග කරන්නේ? අනුග්‍රහ කරපු උපකාරයට ප්‍රතිඋපකාර. ත්‍යාග කරනවා. මට එපා. පටි නිසක් දු. මම ඔකේ මිදිලා ඉන්නේ මුක්ති. මම ඔබට ඇලෙන්නේ අනාලේ. එයා නිවන් දැකලා. එයා තරබයි. හරි? එයා නිරෝධයට පත් වෙනවා. එයා ඒකේ හවුන් ගහන්නේ නැහැ දැන්. නිරෝධ වෙලා. තමන් නිරෝධ වුණාද? තමා ඇසුරු ඉසෙල ඇසුරු කරපු ඒ වස්තුව තව තියෙනවා. ඊට පස්සේ යාමද කරන්නේ? ඒව ඕනෑයිද ත්‍යාග කරනවා. ඒක මම නිදහස් කළා. මම පිළිගත්තේ නැහැ. පටි නිසක් ගුණා. මම ඔකේ මිදිලා ඉන්නේ. මට කවන්නේ මොනවා කරගත්තා. මම ඔකේ ඇලෙන්නේ. උඹලා ඕනෑ කරගෙන ඉන්න. මම ඔකේ අතැල්ල. මම නිවිලා. අන්නේ නිවන් දැකපු කෙනා දන්නවා තමා උදෙසා දෙනදී පරිහරණය කරන්න ඉන්නේ කෙනෙක් ඉන්න නිසා දුන්නට කමක් නැහැ. ඒ ඇර ඒක දෙන්න පුළුවන්. අන්නේ එතන ඇයි ඉන්නේ. ඒ නිසා පින් දෙනවා කියන්නේ ඔන්න ඕකයි. පින් ලැබෙන්නේ කොහොමයි? පසුතලිය ගොන්න ගන්න හැකියාවක් අපේ හැකියාවේ තියෙනවා. අනිකෙකුට හැප විඳ අවශ්‍ය කරන පසුතලියක් ඔන්න මට නිස්පාදනය කළ හැකියි. අනිකෙකුට දුක් විඳින ඕන පසුතලිය අපේ නිස්පාදනය කරන්නේ. මගේම මොලෙන් මගේම උපක්‍රමශීලීත්වයෙන් හදනවා මිසයිලිය. හැබැයි මේක ගැහුවොත් මේ පැත්තම විනාශයි. හදනවා පරමාණු බෝම්බය. මේක ගහපන් මේ පැත්තේම ආය අවුරුදු ගානකට දහස් ගානකට එහෙවුරුවත් ඉන්න හම්බෙන්නේ නැහැ. අන්දේ කන්න කෝරු විහිණු විදිය පරිසරයක් හැදෙන්නේ. ගහපන් මේක. හදලා දෙන්න බැයි. අනු දුක් දෙන පරිසරයන් ඉපදවලා දෙන්න නැද්ද? තොර හින ගහපි. සාප කරන්න බැයි. ඒකල විහිදුනේ මොකද්ද? අනුර වින වෙන ශක්තිය. ඒ ශක්තිය මොකද්ද? සූක්ෂම ද්‍රව්‍ය වාස්තු. බිහි කළා ලෝක විනාශයට හේතු වෙන පරමාණුක ශක්තියක් බිහි කළා අපේ මනසින්. ඒ ශක්තිය දැන් මොකද කරන්නේ? උත්තර රූප වශයෙන් නිදහස් වුණා. ඊට පස්සේ කලිය ගැප් කලිය කොච්චර විනාශ වෙන ශක්තියක්ද? ওই ශක්තිය විනාශය නිකන් ওই ශක්තියත් අතරින් ඕක ලෝකේ තියෙනවා. ඒක ඇසුරු කරන ලෝක සත්‍යය අවශ්‍ය වෙලාවට ඒක ඇදලා ගියොත් එහෙම උට විනාශයක් වෙනවා. දැන් විදිලා තියෙන පවුද පින්ද? පවු දෙන්න වෙයි. ඔන්නම් ඒ පැත්ත අදුන්නේ නැහැ. සාපකොල දෙන්නේ පවු දෙනවා. හේත්කොල දෙන්නේ පින් දෙනවා. ඔය දෙකම කරන්න වෙයි. දෙකම ඉන්නවා. තමයි ඊට සුසු නම් තමයි ඒ කොටස ලැබෙන්නේ Tamanට. දෙන එක අපි සතු දෙයක්. පරිභෝග කරන එක ඒ අය සතු දෙයක්. ඒ අයට ඒක පරිභෝග කරන්න හිමිකම් නැති වෙනවා. හේතුවක් නිසා ලැබුණා. සමහරවල් ලැබිච්ච දේ පරිභෝග කරන්න උහුට අයිතියක් නැහැ හිමිකමක් නැහැ. නමුත් අපි ලැබීම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි
සම්පත් කොච්චර ලැබුණා
ලැබුණත් ඔහුට ඒක හිමි නෑ ගන්න බෑ පරිහරණය කරන්නයි කියන්නේ ඔව් දැන් ඒතර කෙනෙකුට ලබන්න බෑ කියන්නේ කෙනෙකුට දෙන්න බෑ කියන එක නෙමෙයි දැන් අපි කතාවට කියනවා පින් දෙන්න ඔකරම පින් දෙන්න පුළුවන්ද කියලා පින් ලබන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ තියන්නේ ආයෙත් දෙන්න පුළුවන් දෙන දේවල් වලින් ඔහු ප්‍රයෝජන ගනීද ඒක ඔහුගේ දෘෂ්ටිය හතුයි ඔහුගේ ඔහු ගినాපු දෘෂ්ටිය අනුව ඔහුට හටගත්ත ලෝකයේ හතුයි තමලට කිසි වාසනාවක් නැති වෙන්න පුළුවන් දැන් එකම දුප්පත් මිනිහේ කන වේලාවකම ඉඳ කරන්නේ එක්තරා දේවතාවෙක් මණිකක් මවති බලු ඉස්සරහින්. ඒ මිනිහ කියනවා අන්දියා යන්නේ කොහොමද කියලා යන්න හැටියට යන්න ඕනේ කියලා ඇත්තක පියාගෙන ගියාම හැපුණලු මණිකි. කකුල තුවන්නලු. ඔව් එතෙන්දී. ඒ මිනිහට ඉදුණා අන්දියා යන්නේ හැටියට යන්නේ. ඇස් පේන්නේ නැති එක කොහොමද යන්නේ කියලා ඒ විල හිතුණා. දැන් ඉස්සරහා මණික බලන්න විදිහක් නැහැ ඇත්තක වහගෙන ගිය හින්දා. මණික හැපුණා ඇඟිල්ලයි ඇඟිල්ල පොඩි වුණා. පිළිපස්සෙන් ගියා එකේ ඌ දැකලා මොකේද මේක ඇඟිල්ල වැදින කියලා බලන මණික. ඒක අහුලා ගත්තා ඒක. දැන් දුන්නේ දෙන්න පුළුවන්. හැ ගන්න හිමිකම් තිබුණේ නැහැ. අන්න ඒ වගේ කතාවක්. ඒක තේරුම් උපමාවලින් පෙන්නන්නේ ඔය ලබන හැටි. ඔහු විසින්ම අනුන්ට විනාශ කරපු එක. තෝ මේක ගන්න එපා. තොර මේක හරියන්න එපා. තොර වෙනතිය. තොර කවදාවත් යහපතක් වෙන්න එපා. තෝ ගන්න අවිය. ওই જાතියෙන් ලෝකයට ශාප කරපුහම. ඒ ශාපේ හේතුවේ ඵලයේ වශයෙන් Tamanට එනවා. ගන්න හිමිකම් නැහැ. අන්න ඒ කර්ම විභාග. සමහරවල් දැන් අර කතාවක් තියෙන දීලා ඉල්ලනවා දැන් මොකද මේ මිනිස්සු අපවාද කතාත් කියන්නේ දීලා ඉල්ලන්න කියන කතාවක් කියන්නේ අන්න ඒ වගේ දැන් දීලා ඉල්ලන පුද්ගලයා ඒ කරපු එකේ විපාකයේද ඔහුට ලැබෙනවා ගන්න බෑ ලැබෙනවා විනාශ වෙනවා ලැබෙනවා විනාශ වෙනවා දීලා ඉල්ලපු එකේ විපාකේ කෙනෙකුට යමක් දෙනවා ආපහු ඉල්ලා ගන්නවා මෙහෙදියා උඹට දෙන්නේ ආයි ආයිත් ඒක තානා කරලා ගත්තා දැන් ඔහුට දෙකක් එන්න ඕනේ කල්ලසුකම් කල්ලසුක විපාකම් මෙතන හැදුනේ කලුසුසු සහ කලුසුසු විපාකය දෙකම එකතු වුණා ඊට පස්සේ මොකද වෙන්නේ මෙයාට කවම හරි ලැබීමක් ලැබෙනවා අහඹෙන් හරි ලැබෙනවා ලැබුණාට පස්සේ මොකද වෙන්නේ භුක්ති විඳින නිසා ආ ඒව හරියන්නේ නැහැ අපේ කොනසදියා උඹට ඔකේ ආයි තියන්නේ උඹට ඔච්චරයි. ඒක ඉතින් බලලා කවුරු හරි කරේ යනවා. ඒක. ඊට පස්සේ බලනකොට තමන්න කෝටි ගානක් ලැබුණා සතයක්ක් තමන්ට නෑ ප්‍රයෝජනය. භුක්ති විඳින්නේ. භුක්ති විඳින්නේ. අන්න ඒ වගේ දෙයක්. දැන් අර එක අවස්ථාවක අර කතාවක් තියෙනවානේ අර මේ එක්තරා වික්ෂුන් වහන්සේ නමකට දානයක් දීලා දෙන්න කියලා ගියා. අවස්ථාව ලැබිලා නැතන් ගෙදර නිවැසියෝ මොකද කරන්නේ? අවශ්‍ය කරන රස ප්‍රණීතියෙන් ඉහෙලිම හදලා දුන්නා. අරන් ඉනවා දැකලා හැමසැනම සුවඳයි රසයි හොඳ ආහාරයක්. බැලුවා හම්බ වුණාද? කොහොම මම මෙච්චර හොඳ රහදා කියලා හිතුවේ නෑ මං කියලා ගියා. මගේ 16 වෙනි මේ කන්ටි ටික දුන්නා මීටර කොච්චරද මෙන්න. ජීවිතේ මේ ජනිත වීමක් යම්සේ වන්නේද? යම් ක්‍රම රටාවකද? අන්න ඒක තමයි ජෛවී කියන්නේ. ඒක තමයි ජෛවී කියන එක තමයි දෛවී කියන එක දෛව වුනේ. අපි දෛවේකයා කියන්නේ අපි ජීවත් වුණ ක්‍රමේ. ඒ ජීවත් වුණ ක්‍රමේ නිසා හටගත් හේතුඵල ක්‍රමයක් රටාවක් නැගුණා නා. මෙන්න මේ හටගත් එක තමයි අපි දෛවේ කියන්නේ. දැන් අපි ජීවත් වෙන හැඩගසාගත ක්‍රම රටාව. මේ ජීවත් වීමේ හැඩගසාගත ක්‍රම රටාවක් ඇත්නම් ඇයි ජීවත් වෙන්නේ? චන්දරාගය නිසා, අවිද්‍යා තෘෂ්ණා නිසා, ලෝකාස්වාද විඳගෙන ඉඳයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ජීවිත වෙන ක්‍රම හරසාගත নানা ආකාරයෙන් එක එකන. ඒවා ලබා ගන්න අමාරු වෙනකොට ලෝභ දේශ මොහයත් නගලා ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ජීවිත ක්‍රමයක් හැඩගසා ගත්තා. මේ මේක එක එකනා පින්පල මුල් කරගෙන යහපත් දේ මුල් කරගෙන ජීවිත ක්‍රමයක් හැඩගසා ගත්තා. මේ එක එකනා එක විදිහ හැඩගසා ගත්තා. තම තමන් විසින් ජීවත් වීමේ හැඩගසා ගත්තා වූ යම් ක්‍රම රටාවක් ඇතනම් මෙන්න මේක තමයි ජෛවී ක්‍රමය. දෛව ක්‍රමය. ඒකයි දෛවය කියන්නේ. දේව කියන්නේ දෙන නිසා. යමක් ඉල්ලීමේ සුදුසුද? ඉල්ලනකොට ඉල්ලන කෙනාට යමක් දිය යුත්තේ දෙනවද? මෙන්න මේ දෙන අර්ථයෙන් තමයි දේව කියන්නේ. ලෝභනම්, ද්වේෂනම්, මෝහනම් ඒ පුද්ගලයාට යමක් ඉල්ලනකොට දෙන්න පුළුවන් තැනක යන්නේ නැහැ. එයා ඉන්නේ නොදෙන තැනක. ඒ වගේම යමක් දෙනවා නම් දිය යුත්තේ දෙන්න ඕනේ. සුදුසු දෙයක් දෙන්න ඕනේ. අනේ සුදුසු දෙය දෙන අර්ථයෙන් තමයි දේව කියන නම ආවේ. ලෝකයාට මොනවද දෙන්න සුදුසු? ලෝකයාට යම්කිසි දෙයක් නිසා යහපතක් වෙනවනම්, අවඩයක් වෙන්නේ නැත්නම්, දුකකට කරදරයකට විනාශයට පත් වෙන්නේ නැත්නම් ඒ දේ දීම නිසා, අන්න ඒක ලෝකයාට දෙන්න සුදුසු දේවල්. පැවැත්ම තුල ඉන්නකොට ලෞකිකත්වයේ තුල දීමක් තියෙන ලෞකික දේවත්වය. අනිත් ලෞකික දේවත්වයේ ලෞකිකයවත් මේ ලෝකේ පැවැත්මේදී සුගතිය හෝ සුගතියට පත් වෙන දේවල් දීමට සුදුසුයි කියන නිගමනයක් කරනවා. දුගතිය සහ දුගතියට පත් වෙන දේවල් දෙන්න හොඳ නෑ කියන නිගමනයක් කරනවා. මෙන්න ලෞකික නැනවතුන් විදිහ දෙන්න හොඳ දේ සහ දෙන්න හොඳ නැති දේ වෙන් කරපු හැටි. සුගතිය සහ සුගතියට හේතු වෙන දේ දෙන්න සුදුසුයි. දුගතිය සහ දුගතියට පත් වෙන දේ දෙන්න නුසුදුසුයි. දැන් මෙන්න මේකෙන් ඕකේ තේරුම අරගෙන. දැන් එයා හිත දැක්කා, අහිත දැක්කා. මේ හිතවද්දී මේ අහිතවද්දී. දැන් මෙන්න මේ ගොඩ වෙන් කළා තේරුම් ගත්තාම එයා නියම මනුෂ්‍යත්වයේ තුලින් ඒක තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. හිතා හිතන් මීනාති ජානාතිතිවෝ මනුස්සෝ කියලා. හිත හිත මේ ආකාරය කියලා දැනගන්න පුළුවන් කෙනා මනුස්සයා කියලා. ඔය නියම මනුස්සයාගේ ස්වභාවය. නම් මේ දේ සුගතියටයි මේ දේ දීමින් මේ සුගති ඵලයයි ලැබෙන්නේ. මේ දේ දුගතියටයි සතර අපායටයි මේ දේ ඇසුරු කළොත් දුන්නොත් සතර අපායටයි මඟ පෑදෙන්නේ. වැටෙන්නේ සතර අපායට. මෙන්න මේ දෙක දැනගත්ත කෙනා සතර අපාය සතර අපායට වැටෙන යමක් වේ නම් ඒ මාර්ගයන් ලෝකයට දෙන්නේ නැහැ. දැන් දෙන්න සුසු දේ දෙන නිසා දේව කිව්වා. මොනවද දෙන්නේ? සුගතිය සහ සුගතියට සුසු දේ දෙනවා. දැන් මේකෙදි ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා උන්වහන්සේ බැලුවා මේ දෙන නොදෙන දේ දෙකක් තියෙනවා ලෞකිකත්වයේ සුගතිය සහ සුගතියට සුදුසු දෙයක් දෙනවා. හැබැයි ඕකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මහා ප්‍රඥාවෙන් දැක්කට පස්සේ දෙන්න සුදුසු වෙයි දෙකම නෙවෙයි. ওই දෙකම අනාතයෙන් ලෝකෙට අනාත වැඩ පිළිවිලා. නිවන හා නිවනට සුදුසු මෙන්න මේ දේ කියලා දැනගෙන ඒක දෙන්න. අන දිය යුතු නියම දේ කියලා දැනගත්තාම විසුද්ධ භාවයට පත් වෙන්න ආ උදේ දුන්න නිසා ඒ අර විසුද්ධි දේව කිව්වා. අය විසුද්ධි දේව කියන්නේ අරිහතුන් වහන්සේ. ඉහෙලම උපරිම දැන්. සියලුම දේවත්වයේ ඉක්මවා ගියා. විසුද්ධි දේව. ඉතින් ඒ නිසා අපි ඉතින්ලාම දකින්න ඕනේ. මේ දේවතානුසතියෙන් එන්නේ අනුපූර්ව ක්‍රමයකින්. සුගතිය සහ සුගතියට හේතු වෙන දේ දීලා දැනගින්. මේ දුස්චරිතයෙන් පාපයෙන් ගහනලා තිබිච්ච කිල්ටිලා තිබිච්ච හිත ඒ මටම සුද්ධ කරගින්. ඊට පස්සේ කාම ලෝකයා ඉක්මවා ගියා වූ රූපාවචර ලෝකවල ඇත්තාවුගේ සුද්ධතාවයේ තියම් කිසි දයක් ධාන මාර්ග බල කාමයන් ධර්මයන්ගෙන් අහක් වෙලා අකුසල ධර්මයන්ගෙන් ඉවත් වෙලා ඒ සුද්ධතාවයේ හිතවල ගහම ලබන්නා වූ බ්‍රහ්මදේවත්වයක් ඇද්ද? ඒ දේ තේරුම් අරගෙන ඒ දෙන්නපත් වෙලා ඒකේ ගියත් මේ පැවැත්මේ අනිත්‍ය දුක අනත්ත පැවැත්මක් නේ කියලා තේරුම් අරගෙන චතුරාර්ය සත්‍යයේ ඉහිතම අවබෝධ කරන්නා වූ තත්ත්වයෙන් ලැබෙන විසුද්ධි දේවත්වයේ යගී කියලා දැනගෙන ඒ දේවත්වයටම කටයුතු කළා තමයි විසුද්ධි දේවත්වයට අරිහත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ දේවාතුන් දේවතානුසතිය කෙලවර උතන ආරම්භයේ දෙවියන් තිය කරලා ආරම්භ කරන්නේ. දෙවියෝ සත්ව හිංසා කරලා හොරමර වංචා කරලා මේ ආදී වන්නා පාප ධර්මයන් කරලා මෙතෙන්ටපත් උනායි නෙමෙයි. ලෝකයාට යහපත් දේ කියා දීලා පංච දුස්චරිතයෙන් වෙන්න මඟ පෙන්ලා දීලා ඊට අනුව තම ආදර්ශමත් ජීවත් වෙමින් ලෝකයාට අවශ්‍ය කරන්නා වූ දානමාන ආදී දේවල් ඇද්ද කන්න බොන දේ ආහාර ඇද්ද මේ ඉරහලන් ගෙවල් දොරවල් හදලා බවලා කරලා දෙනේවා උදව් උපකාර කරනේවා මේ ආකාරයෙන් යහපත් මෙලෝ වශයෙන් යහපත් කටයුතු කරලා ලෝකයාට අවඩක් නොවන කටයුතු කරලා මේ බඳු දෙයට ඉල්ලපු දේ අවවාද අනුශාසනා සහ සියලු ධනවත් වාදී Tamanට හැකි ආකාරයෙන් දීලා මෙන්න මේ බඳු දීම මුල් කරගෙන හරකට චිත්ත ප්‍රහාදයෙන් තමයි මේ දේවත්වයට දෙවියපත් උනේ. එහෙනම් ඒ බඳු වන්නා වූ අය එතෙන්ට පත්ුනේ පව් කරලා නෙමෙයි. අවේද අසාධාරණ කරලා නෙමෙයි. එහෙනම් මමත් අවේද අසාධාරණ අත්හරිනවා ඒ දෙවිවරු වාගේ. ඒ දෙවිවරු සාක්ෂි කරගෙන මමත් ඒ බඳු දේවල් අහ කරලා ඒ දෙවියෝ ඒ තත්ත්වයටපත් වෙන යමක් අසුරු කරාද? අන්නේ සුචරිතය මම අසුරු කරනවා. ඒ දෙවියෝ එතෙන්ටපත්ුනේ කෙබඳු දන්පෙත් දීලාද? යහපත් දේ කරලා දීලාද? මාත් ලෝකේ දෙවන් දේවල් කරලා දීලා ඒ දෙවියන් හා සම තත්ත්වයටපත් වෙනවා. අන්නේ තත්ත්වයටපත් වෙන මට දෙවියන් හා ගති සම වෙනකොට ඒ දෙවියන්ගේ යම් ආකර්ෂණයක් ඇද්ද? ඒ ආකර්ෂණය මා කරා එනවා. මගේ යම් සම්බන්ධයක් ඇද්ද? එවන් දෙවියන් හා මා සම්බන්ධ වෙනවා. මෙන්න මේ දෙවියන් හා සම්බන්ධ වෙන කටයුතු මෙහෙම දැනගෙන කටයුතු කරන පුද්ගලයා මෙලොව සත්පුරුෂ සත්ත්වයටපත් වෙනවා. මෙලොව යහපත් ගුණ ඇති සත්පුරුෂයෙක් වෙනවා. ඒ දෙදෙනු වෙන් ගලයි වරයි. අන්නේතර සතර පායයට යන්නා වූ පාප කර්මයන් කරන්නා වූ සත්ත්වේ පිළිකුල් කරමු ප්‍රතික්ෂේප කරමු. ඒ වගේම ලෝකයේ පින්දහමයි යහපත් දෙයයි කියන යමක් ඇතනම් ඒ දේ ඇසුරු කරපු එවන්දුවේ ඇසුරු කළා වූ එහි ඵලයේ ලැබූ දේවයි දෙවියන් ඇසුරු කරන දෙවියන් සමග සම්බන්ධ ඇති කොරසක් බවට පත් වෙනවා. මෙන්න මුල් තැන. ඉතින් මෙතෙන්ට පත් වුණ කෙනා ඒ දෙවියන් කැමති දේවල් කරන්න දැනගන්නවා. ඔය මගේ හිතවත්ව මගේ යාළුව දේවතාවෝ. මගේ ගතිගුණේ දෙවියන් හා සමානයි. නේද දෙවියන් හා සම්බන්ධ වෙන්නේ මම දැම්මලොත් මං ඒ අය අතර උපදිනවා මිසක්. මං යන්න විදිහක් නැහැ තව දිහා. ඉන් දැනීමක් නැත්නම් ඔතෙන්ට එන්න බෑ. ඉස්සෙල්ලාම ලෞකික දැනීමෙන් ආරම්භ කරන්න. දේව කියන්නේ දෙව කියලා ඉල්ලනවා නම් දොවා ගන්න ඉඩ තියෙනවා එයාගේ. දෙවීමර සුදුසා කියනවා දෙවීමර යාවෙච්ච පුද්ගලයා දෙවියා. දෙවියාගේ ස්වභාවයේ දිනදී. මසුරුකමින් හංගගන්නේ නැහැ. දිය යුත දෙනවා. යහපත වෙනදී දෙනවා. ඒ අර්ථයෙන් තමයි දේවත්වයට යන්නේ. මේ ඒ ගති රැකෙන හේතුඵලයේ සුගතියක උපදින දේවත්වේ. මෙලෝ ඉන්නවනම් අනුකූල පුද්ගලයෝ. එයා ගතියේ ගතිය සමාන නිසා. දෙවියන්ගේ ආකර්ෂණය ඔහු කරා ඔහුගේ සම්බන්ධය දෙවියන් කරා තියෙනවා. දෙවියන් කරා හිටිනා වූ ඔහුගේ හිත අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් ඒ පැත්තට නැඹුරු වෙනවා. ඉතලා නැඹුරුනේ ලෞකික පැත්තෙන්. ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඉවත් කරනවා. මේක මේ උපක්‍රමයෙන් සුද්ධ කරගන්න කිලිටි හිත උපක්‍රමයෙන් සුද්ධ කරගන්න ක්‍රමයක් දේවතානුසතිය. උපමාවක් වශයෙන් පෙන්වන්නේ කිලිටි හෙද්ද උපක්‍රමයෙන් පිරිසුදු කරන්නාසේ. කිලිටි හිත ඥානවන්තයෝ උපක්‍රමයෙන් පිරිසුදු කරනවා. මේකට ගන්න එක උපක්‍රමයක් තමයි දේවතානුසතිය. බුද්ධානුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය, ත්‍යාගානුසතිය, ඔය ආදිවාසීන් දේවතානුස්සතියත් එකක්. මේ දස ආකාරයකින් කෙල්ටි හිත පිරිසුදු කරන්න උපක්‍රම තියෙනවා. ඒක තමයි දස අනුස්සති කිව්වේ. අනුපිළිවෙලින් සුද්ධ කරගෙන යන්න ඕනේ. එකපාර සුද්ධ කරන්න බෑ හිතා. එකපාර ලෝකෝත්තර ධර්මයේ හිතට අවබෝධ වෙන්නේ නැහැ. හිතේ පිහිටන්නේ නැහැ ඒ தත්ත්වයන් නැති නිසා. නමුත් අප්‍රමාණ සංසාරය ආපු ලෞකික தත්ත්වයන් තියෙනවා සුභති පැත්තේ. ඉතල ඒ පැත්තේ සුද්ධ කරගන්නවා. එහෙම සුද්ධ කරගත්ත මානසිකත්වයේද ප්‍රඥාවර පසුබිමක් වෙනවා. දේව ගතිය සහ මනුස්ස ගතිය. මෙන්න මේ සත්තා දේව මනුසානම් කියන දෙවියන්ටයි මිනිසෙයිටයි මේ සාහෘත්‍ය බුදුරන් වහන්සේගේ. මොකද? ඒ දහ වැටෙන්නේ ඒදගොල්ලන්ටයි. ඒ මානසිකත්වයේද. ඉතින් ඉස්සෙල්ලාම ගැළපෙන මානසිකත්වයක් ඇති කරගන්න ඕනේ දහම අවබෝධය ලබන්න. අනේ ගැළපෙන මානසිකත්වය තමයි පසුතලයේ. ඒ පසුතලයේ ඇති කරගන්නකොට ධර්ම මාර්ගයට අනුකූලව යන එක එක නයි ක්‍රම. දැන් මෙහෙම හිතන්නකො. අපි සියල්ලන්ටම එක ක්‍රමයකින් මිදෙන්න කිව්වට. එහෙම සියල්ලන්ටම ඒ ක්‍රමයේ වෙයි. සතරේ බොහෝ කාලයක් දෙවියන් ඇසුරේ නම් ආවේ. ඒ දේව ගති ලක්ෂණ ඇසුර අය නම් ඇසුරු කළේ. එහෙම සතර හුරුවක් පුරුද්දක් තිබිච්ච කෙනාට. සම්බන්ධ වෙන්නේ දේවතානුසරිය තුලින් නිවන් මාර්ග. පංච දුස්චරිතයෙන් වෙන්වීම බුද්ධානුසතියිනු තියෙනවා ධම්මානුසතියිනු තියෙනවා සංඝානුසතිය ඔය හැම එකකින්ම එනවා. හැබැයි පුද්ගලයා ඇසුරු කළා තිබිච්ච යම් කිසි ක්‍රම රටාවක් තිබුණා. ඒ ක්‍රම රටාව මේ මාධ්‍ය කරගෙන නහු නිවන් දකින්ද. එක එක කෙනාට එක එක ක්‍රම රටාවල්. කර්මස්ථානත් ඒ වගේ. සියල්ලන්ට සමානෙකින් නිවන් දකින්න බෑ. මොකද නානත් කායා නානත් සංඥා. ලෝකයා ඉන්නේ හිමයි. නොඑක් නොඑක ආකාරකය ක්‍රියාකලාප නොඑක් නොඑක සංඥා. මේ තුලින් තමයි එක එක කෙනාගේ මාධ්‍ය හැදිලා තියෙන්නේ. මේ 84000ක් තිබෙන්නා වූ මාධ්‍ය තුලින් ඒ එක කෙනාට ගැළපෙන මාධ්‍යයක් තියෙනවා. මේ Tamanට ආසන්න සමාගයේ චෛත්‍ය ලක්ෂණයට ආසන්න මාධ්‍ය තුලින් සුද්ධ කරගෙන ගියහම අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න මඟ පෑදෙනවා. ක්‍රමිත ඒකයි. දැන් ගිනි දෙවියන් පුද පුදා හිටපු උරුවෙල් කාසේප නදී කාසේප ගයා කාසේප කියන මේ අයද ධර්ම දේශනා කරන්න ගියාම මේගොල්ලෝ මේ දැවෙන හැටි පිච්චිලා යන හැටි ගින්නට වෙන හිද්දී අළු වෙන හැටි ඒවා තමයි අත්දැකීම් තිබුණේ. මේ මහන්නේ සියල්ල ඇවිල්ලා ගත්තේ. බුදුරණන් ධර්ම දේශනාව කරා ප්‍රසන්න දෙය අරිහත්ත්වයටපත් කරන ධර්ම දේශනාව. ඇවිල්ලා ගත් එක ගැන කියමු මොකද? ගිනි දෙවියන් පුද පුදා හිටපු කටියට ඇවිල්ලා ගත් එක ගැන කියනට ආසන්නයි. ඒ මාධ්‍යයෙන් ගිනියන්න පුළුවන්. ඇවිල්ලා ගත් ඒවා කියනකොට බොහොම හිත එක් වෙනවා මොකද? ඇවිල්ලා ගත් එක තමයි හැවිලිය දැක දැක පුරුදු කරලා හිටිය අවුරුදු ගානක් තිස්සේ ගිනි දෙවියන් පුද පුද. දර පළනවා, ගිනි අවුලවනවා, කපුරු දානවා, කනබොන දේවල් දානවා, මෙයා පිච්චිලා යනවා, අලු වෙලා යනවා, මේ හොඳ අත්දැකීමක් තියෙනවා. හිත හැමිලිම ඇවිල්ලා ගත් ඒවා ගැන කියනකොට අවධානය යොමු වෙනවා. ඒක සමීප වෙනවා. ඔය ඒකට සමීපයි. ඒ නිසා මොකද කරන්නේ? මහන්නේ සියල්ල ඇවිල්ලා ගත්තේ. ඒ මොකද්ද කියන්නේ? ඇවිල්ලා ගත්තේ මොනවද ඇවිල්ලා ගත්තේ? ඇස ඇවිල්ලා ගත්තේ, රූපේ ඇවිල්ලා ගත්තේ, චක්කු විඥානේ ඇවිල්ලා ගත්තේ, චක්කු සංපස්සේ ඇවිල්ලා ගත්තේ, චක්කු සංපස්ස ජා වේදනාව ඇවිල්ලා ගත්තේ. කන ඇවිල්ලා ගත්තේ, ශබ්ද ඇවිල්ලා ගත්තේ, මෙහෙම දේශනාවක් කළා. කුමකින් ඇවිල්ලා ගත්තේද? රාගකින්නෙන් ඇවිල්ලා ගත්තේ, ද්වේෂකින්නෙන් ඇවිල්ලා ගත්තේ, මෝහකින්නෙන් ඇවිල්ලා ගත්තේ, ජාතිකින්නෙන්, ජරාකින්නෙන්, මරණකින්නෙන්, ශෝකකින්නෙන්, පරිදේවකින්නෙන්, දුක්කින්නෙන්, දෝමනසකින්නෙන්, උපායසකින්නෙන් මේ 11කින් ඇවිල්ලා ගත්තා. දැන් මේ විදිහට පේනවා. මෙන්න මේ කින්දර නිමා ගත්තාට නිවන. ඇවිල්ලා ගත්ත එක පස්සේ අවධානය යොමු කරේ හේතු නිසා ධර්මයේ බොහෝමක නැඹුරු කළා ඉතින් ඒකුරන් කියලා පුරුද්ද. ඒ තුලින් ගිහිලා හිටන් ගිනි මුල් කරෙන්න වටි වෙච්ච දේ දැනගෙන සතරෙන් මිදුණා. ඉතින් මේ වගේ ක්‍රම නැත ඔටියේ කැදිලා කියන ගේම. ඔහොම නෙමෙයි කියන්නේ. හරියට මේ සියල්ලම ගඟට කැපු ඉනි වාගේ. ඇහැ හදනවා. මොකද වෙන්නේ? ගඟට කැපු ඉන්නේ ගහගෙන යනවා මිසක් වැඩක් නැහැ. ඒ වගේ ජරාව කරා, මරණය කරා, ව්‍යාධිය කරා, සෝක ඉතින් වර ගලාගෙන යනවා. ඉතින් ගලාගෙන යන එකක් ගැන කියනවා කුසෝටියර බණ කියනකොට. එයාට ගින්දරෙන් ඇවිල්ලා ගත්තේ කියන කිව්වර එයා දන්නේ එයා ඉන්නේ තියෙන වතුරත් එක්කලා. වතුරේ ගහගෙන යනවා තමයි ඇරේ පෙරුන්නේ. ඉතින් එයාට ඒ જાතිය බණ කියන්නේ. දැන් මුහුදේ යන කෙනෙක් ඉන්නවා. මේ සංසාරේ සාගරයක් වාගේ. සාගරයේ මුල් කරගෙන සංසාර සාගරය කියලා අරගෙන සාගරයක් උපමා කරගෙන දේශනා කරනවා. දැන් අසුරෙන්ට බණක් කියන්න යනවා. මේ සාගරේ මේ රත්නයන්ගෙන් පිරලා තියෙන සත්විද රත්නයන්ගෙන් පිරලා තියෙන මේ සාගරේ මෙන්න මේවයි. ඒ වගේ මේ ආර්ය විනය සාගරයක් වාගේ මේකෙත් තියෙන සත්විද රත්නය කියලා ඒ ක්‍රමයක් කියලා දුන්නා. මේ සාගරය අසුර කරපු අය ජාතියේ ධර්ම දේශනාවක් කළා. දැන් මේ වගේ තම තමන්ට ගැළපෙන දෙයක් තියෙනවා. දැන් අන්න ඒක දැන් ගොවියෙක් වෙනවා. මමත් හාලා වපුල්ලා මේම තමයි මාත් භුක්ති විඳින්නේ. ඉතින් එහෙම මේ කටි බාරද්දාල් බමුණට ගුමුරක් මුල් කරගෙන දේශනා කළා. මොකද එයා කලේ ඒ ගොවිතැන මුල් කරගෙන. එයා ඒ જાතිය බණක් කිව්වා. මේ වගේ සමහර අය ඉන්නවා මේ දෙවියන් සමග ඇතුළු කරලා දෙවියන් සමග සම්බන්ධ වෙච්ච දෙවියන් සමග සංසාරී පැවැත්ම තුලත් පෙරබාවවල දෙවියන් සමග ජීවත් වෙච්ච ඒ වගේ මේ කටි ලක්ෂණ තියෙන අය. එයාට දේවතානුසතිය දුන්නා. හැම වෙලේම බුදුන් සිහි කරමින් බුදු ගුණ කියමින් ඒ ආදි වශයෙන් යන ඇර බුද්ධානුස්සතිය දුන්නා. ඔය මගිය යන්නේ. ධර්මයේ ගැන විමර්ශනය කරලා හොයාගෙන ධර්මයේ පස්සේ යන ඇර ධම්මානුස්සතිය දුන්නා. සංඝයා වහන්සේලාට වන්දමින් නමස්කාර කරමින් සතර පුරුදු කරගෙන ආපු අයට සංඝානුස්සතියක් දුන්නා. තමන්ගේ දීලා විදාහරලා කාලා බීලා පුරුදු මෙබඳු ගුණ පුරුදු කරපු කෙනෙක් ත්‍යාගානුස්සතිය දෙනවා. ඊටවර මේ ලෝකේ සුබයි කියලා ගන්න දෙයක් නැහැ කියලා ඒ જાතිය හිතපු කෙනෙක් අසුභානුස්සතිය දෙනවා. එතන අනේ මේ මොනව හදාගත්තක් වෙනසිලා යනවා මැරිලා යනවා මොකක්ද තියන්නේ සර්ණානුසතිය දෙනවා ඒ වගේ යන්නේ මෙහෙම එක එකනාගේ දහ ආකාරයක ගති ලක්ෂණනු දසානුසතියක් දෙය තියෙනවා මේවා ඔකරම එක පොදියට දුන්නේව නෙමෙයි තම තමන්ට ගැළපෙන එක තම තමන් තෝරා ගන්න ඕනේ දැන් අදත් යම් කෙනෙක් දෙවියන් අදහන දේවාලයක් හදාගෙන දෙවියන්ට පහන් තියාගෙන ඉන්න જાතිය කෙනෙක් ඉන්නවනම් එයාගේ සසල උරුමේ යයින් තියෙන ඔය රටාවේ ඉතින් දේවතානුසතිය එයාට ගැළපෙනවා හැබැයි යාර පාන්තිය තියෙන එක නෙමෙයි මේ කියන්නේ දැන් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්නේ මොනවැන්ද? කුමක් දැක්කොත්ද මිත්‍යා දෘෂ්ටියෙන් අහක වෙන්නේ? කුමක් නොදැක්කොත්ද මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්නේ? දැන් මේක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියට යම් කෙනෙක් පත් කරන්නේ මොන මොනවා දැකේ නැහනම්ද? ඉස්සෙල්ලාම මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්නත් මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙන්නත් අගින පළවෙනි කොටසක් තියෙනවා. ඕකට කියනවා දසවාස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්න. නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්කටානං කම්මානං පලං විපාකං නත්ති ඉමං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා ඉතින් ඔය ආදි වශයෙන් පෙන්නලා තියෙන කාරණා 10ක් තියෙනවා මෙන්න මේ කියන්නා වූ 10 පිළිබඳව වැරදිලා ඒවා දන් දීමේ විපාක නැහැ ඒ වගේම පූජාවල විපාකයක් නැහැ හෝම පූජාවල විපාකයක් නැහැ ඒ වගේ පින්පව් වලට විපාක කියලා දෙයක් නැහැ. මව් කියා හැලකුවා කියලා විශේෂ කෙනෙක් විශේෂ දෙයක් නැහැ. පියා කියලා මේ ලෝකේ විශේෂ අමුතු පුද්ගලියෙක් නැහැ. සාමාන්‍ය මිනිහෙක් විතරයි එයි. ඔය ආදි වශයෙන් ගන්න ඒවා තියෙනවා. ඒකෝට ඒ වගේම පින්පව් වලට විපාක කියලා දෙයක් නැහැ. මෙලෝ පරලෝ යථාර්ථින් දැනගෙන පිළිව මහාන බමුණු කියා කවුරුවත් නැහැ. ඕවා බුරු කතා. ඔන්නෝ යාතිය එකක් තියෙනවා මිනිසුන්ගේ අදහස. මෙන්න මේ අදහසින් යුත් නම් එයාට කියනවා ඒ පුද්දල ලෞකික වශයෙන්වත් මේ සම්මාදිටියක නැති කියලා. එයා ඉසෙලා ඕකෙන් අහක වෙලා. නෑ එහෙම කියන්නේ නෑ. දානේ විපාක මම පිළිගන්නවා. පූජාවල විපාක යහපත් විපාක තියෙනවා පිළිගන්නවා. හෝම පූජා ආදී විපාක තියෙනවා කියලා පිළිගන්නවා. ඒ වගේම පින්පව් පිළිගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මේ ටික පිළිගත්තා නම් අන්න ඒ පිළිගැනීම මුල් කරගෙන යා ඉස්සෙල්ලාම සම්මාදිට්ඨි වෙනවා. ලෞකික සම්මාදිට්ඨි. ඔන්න ඉස්සෙල්ලාම සම්මාදිට්ඨියටපත් කරන්නේ උතනින්. ඒතර හොඳයි අපිට මොකද මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි පුද්ගලෙක තමා හරි හම්බ කරගත්ත දෙයින් ඔහු ඇසුරු කරන දේවතාවේ කුදෙසා නැහො දේවතාවේ කුදෙසා යම් දානමාන ආදිය කරනවාද පින්පෙද්දීමක් ආදිය සිද්ධ කරනවාද එයි සතුරු වෙන දේවතාවා අත දරුවේ කාරසා කරනවා වගේ ඔහු ආරසා කරනවා දෙවියන්ගේ අභිවෘද්ධිය ලබන්නා වූ ඔහුට අභිවෘද්ධියක් විතර පිරිහීමක් නැහැ දැන් බුදුරන් වහන්සේ එපා කිව්වා බුදුරජාණන් වහන්සේ සමකරන්න කිසිම කෙනෙක් නැති නිසා සංකේතය තිබ්බත් සම නොවන විදිහට තියන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේලාට දෙවිවරු ඇවිදිලා නැද්ද? අපේ ධර්මයේ තියෙනවා නේද ආවා කියලා. ආපු කට්ටිය බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන නැද්ද? ජේතවනං ඕපාසිත්වා යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාති. හිටියේ නැද්ද? ඒකමන්තන් ඍතාකෝ භගවතු මේ සා දේවතා භගවන්තන් ගාචාය අද්දවාති. මේ කොහෙද ළඟ ඉඳලා නෙමෙයි කතා කරන්නේ. දැන් බුදුයන් වහන්සේ ළඟ ඇවිල්ලා දේවතාව ඉඳගෙන නැද්ද? ඉඳලා තියෙනවා. එහෙනම් ඒතර ඉඳගෙන ඉතින් බුදුරජාන් වහන්සේ ළඟ දෙවිවරු හිටියානම් බුදුරජාන් වහන්සේගේ අනුරුවක් හදලා අපි බුදුරජාන් වහන්සේ නිස්පාදනය කරන්න බෑ. නම සංකේතයක් ගොඩනගලා ඒ විනුවර දේව සංකේතයක් පාතින් තිබ්බොත් එහෙම. ඒ ළඟ ඉන්න හැටියෙද? උඩනම් හිටියේ නැහැ. බුදුරජාන් වහන්සේට කරුල්ල එක පැත්තකින් හිටිය. එනදී බුද්ධ ප්‍රතිමා තියෙන ස්ථානයක දෙවියන්ගේ මේ පිළිමය තිබ්බහම පාතකින් බුදුරන් වහන්සේ දේවගති එපා කිව්වද? දෙවියන් හා සමානව ජීවත් වෙන්න එපා කිව්වද මිනිසුන්ට? කරන්න කිව්වද? දෙවියන් හා සමානව ජීවත් වෙන්නේ දේව ගුණේ. දේව ගුණේ කියන එක ධර්ම අවබෝධ කරගන්න අත්‍යවශ්‍ය ගුණයක්. ඒ නිසා දේව ගුණේ සහ මනුෂ්‍ය ගුණේ කියන මේ දෙකේ පත් වෙන්නේ දේව ගුණයේ සහ මනුෂ්‍ය ගුණයේ කියන සුගති ගති ගුණයක ඉඳගෙන මේ බණ අහන්න. ওই ගුණ දෙකෙන් එහෙර තමයි ආර්ය ගුණේ පහළ වෙන්නේ. ආර්ය ගුණේට පහළ වෙන්නේ ඉස්සෙල්ලා බුද්ධිලයා බණ අහන්න ආවේ දේව ගුණ, දේව ගුණිය හෝ මනුස ගුණිය ඉඳගෙන. ওই ගති දෙකෙන් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අන්න එතනයි. දැන් මිත්‍යා දෘෂ්ටි වෙනවා කියන්නේ මේකයි. නිවන් දැකීම සඳහා මට මේ දෙවියෝ පිළිසන්නයි. දෙවියෝ නිවන් මාර්ගය දන්නේ. දෙවියෝ විමුක්තිය සලසන්න දන්නේ. එහෙනම් දෙවියන්ගෙන් විමුක්තිය ලබා ගැනීමට මම යනවා කියලා යම් කෙනෙක් ගියා නම් ඔහු සම්පූර්ණ ධර්මයෙන් අහකට ගියා. නමුත් මේ ලෝකේ කවුරුවත් දෙවියන්ගෙන් විමුක්තිය ලබන්නේ මෙච්චර කල් නිවන් දකින්න බලන්න දෙවියෝ හැඬ යනවාද? නාම මාත්‍ර බෞද්ධ එකක් හිමි තියනවාද? වාහනයක් අරගෙන තමන් ගත වාහනයේ යම් කිසි ආකාරයක ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන හරි යම් රැකවරණයක් බලාපොරොත්තු වෙන දෙවියන් හම්බෙන්න කියලා කතරගම යන්න පුළුවන් වාහනේ තරගේ. දී පූජාවක් තියලා එන්න පුළුවන්. දැන් ඒක එයා ගිහිල්ලා තියෙන නිවන් දකින්නද? පරාතවත් වුණා නිවන් දකින්න දෙවියන් හම්බෙන්න කියලා.
මේක දෙක පටලවන ලෞකික
මේක පටලවා ගන්න මේ හදන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළේ මෙන්න මේකයි. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන මේ ත්‍රිවිධ රත්නේ ඇසුරෙන් තොරව නිවන් දකින්න හිතාගෙන ලෝක සත්‍යාමී ලෝකේ දෙවියන් බ්‍රහ්මයන් හොයාගෙන හො ගියා නම් ඒ පුද්ගලයා නිවන් මාගින් අහට ගියා. නෑ, පරම මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඊට වඩා ගැඹුරු යාල දසවස්තුවේ මිත්‍යා දෘෂ්ටිය පිළිනව ගන්න එකයි. ඔව්, මේක පරම මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. මෙතන තියෙන්නේ තමා විසින් තමන් වැඩක් කරගන්නකොට තමන්ට අවශ්‍යදී අවශ්‍ය තැනින් කරගන්න එක. බුදුරන් වහන්සේ මේක මිත්‍යා දෘෂ්ටිය පෙන්වුවේ නෑ. සුනීත වස්සකාර කියන දෙන්නා පාටලි ගාමිය කියන ගම හදලා දෙවියන්ට යම් කිසි විදිහක බුදු පූජෝපහාරයක් එදා තිබිච්ච ක්‍රමෙන් කරලා තිබිච්ච නිසා එතන එක දෙයක් සිද්ධ වුණා. ඒ ග්‍රාමයේ අසල ගමකට බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නකොට රාත්‍රී කාලයේ දැක්කා දේවතාවු සිය ගණන් දහස් ගණන් එක ගමකට යනවා. ඔයාලට මේ යන්නේ කියලා දකින්නකොට දැක්කා අර සුනීත වසකාර කියන ඇමතිවරු දෙන්නා හදන පාටලි ග්‍රාමයටයි යන්නේ. ගිහින් මොකද කරන්නේ කියලා බලනකොට මහේසාක්‍ය දේවතාව සිය ගණන් ගිහිල්ලා අර මහ විනතියාගේ හදන්නා වූ අර කර්මාන්ත ශාලා වලට අර මේ ගෘහ වලට ආශිර්වාද කරගෙන ඉන්නවා. ඒව හැදිනවට සතුරු වෙලා බලා ඉන්නවා. මධ්‍යම ශාක්‍ය දේවතාව ගිහිලා මධ්‍යම මට්ටමේ පින්වන්තයන්ගේ ස්ථාන හදේ ගමේ ස්ථාන හදනේවට ඒවට ආශිර්වාද කරගෙන ඉන්නවා. සාමාන්‍ය මට්ටමේ පින් අය තියන අයගේ ඒවට අල්පේශාක්‍ය දේවතාව ගිහිල්ලා නම් සිය ගණන් ගිහිල්ලා ඒ බැලම දාගෙන ඉන්නවා. මේකෙන් සිද්ධ වෙන දේ බලපුවහම බුදුරණන් වහන්සේ දැක්කා. අර මහේශාක්‍ය දේවතාව බැලම දාගෙන ඉන්නේ වාට රාජරාජ මහා මාත්‍යාදී ලොකු ලොකු අයගේ හිත නැමෙනවා. ආධාර කරන්න හිතෙනවා. ඒ ලොකු අයගෙන් ආධාර ලබන්නා වූ අයගේ ස්ථාන බොහෝම වේගෙන් ශාරීරිකත්වයෙන් වැඩිනවා. ආ මධ්‍යම ශාක්‍ය දේවතාවෝ වැල්ම දාගෙන ඉන්න ගෙවල් වල ඉන්න අයිතිකාරයින්ද ලෝකේ මධ්‍යම මට්ටමේ ඉන්න 500කින් ආධාර ලැබෙනවා. ඒවා ඒ මට්ටමට ශාස්ත්‍රීයව හැදිනවා. අල්පේ ශාක්‍ය දේවතාවෝ වැල්ම දාගෙන ඉන්න තැන් වල ඒ නිවසියන්ද සාමාන්‍ය ජනතාවගේ ආධාර ලැබෙනවා. ඒ මට්ටමින් ඒවා හැදිනවා. මේක දැකලා ආනන්ද හාමුදුරන්ට මේ කාරණේ උදේ ප්‍රකාශ කළා. ඊට පස්සේ සුනීත වස්සකාර කියන දෙන්නා ඒ ගම හදලා ඉවරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරලා දානයක් දීලා තමන් ඇසුරු කරපු දේවතාවන් පින්පෙත් දුන්නා. මෙලාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් තමන් ඇසුරු කරපු දේවතාවන්ට කෘතගුණ හැලකීම් වශයෙන් දානමාන ආදී දීලා පින්පෙත් දෙනවා නම් එයි සතුරු වෙන දේවතාවෝ අතදරුවේ කාරසා කරනවා වගේ ඒ දන්පෙත් දුන්නගෙන ආරසා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදේ ලබන අයට අභිවෘද්ධියක් විශේෂ පරිහිමක් නැහැ. දැන් බුදුරණන් හදි මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්න කිව්වද? ඔව්. ඉන් ලෝකෝත්තර දිනුවක් ලබන්නේ කවුරුත් මේ දැන් ඉන්න කෙනෙක්ව දෙවියන් පූජාව තියන්න යනවාද? ලෞකික දිනුවට එන යන්නේ. මේ ලෞකික දිනුව ගන්න පුළුවන් කියන්නේ කිව්වේ. මේ සුනීත වස්සකාර දෙන මිත්‍යා දෘෂ්ටියයි කිව්වද? ලිච්ඡවීන් සප්ත අපරිහානී ධර්ම දේශනා කරපු වෙලාවේ 6 වෙනි අපරිහානී ධර්මයේ මෙතෙක් ඔය ලිච්ඡවි රටේ තිබිච්ච කෝවිල් වල කරව බුදුසත්කාර තියනවා නේද? ඒවා ඊ ආකාරයෙන්ම කරගෙන යන්න. ඒ වාටි කටයුතු කරගෙන යන ඇට අභිවෘද්ධියක් මිස පරිහිමක් නෑ. නම් බුදුරන් වහන්සේ යන්න එපා කිව්වද කරන්න එපා කිව්වද? හැබැයි යම් අසාධාරණ බිලි පූජා ආදී සතුන් කිච්චීම් ආදී වන්නා පව් වැඩ කරනවා නම් ඒවා પરම්පරාවේ කවුරු ගියාම කරන්න එපා. ඒවත් අරින්න. දෙවියන් උදෙසා දැහැමි දැහැමි පුද පූජාවක් ඇද්ද ඒ ටික කරන්න. දිවාට රත්තෝච හරන්තියේ බලින් තස්මහිනේ රක්කස අපමත්තා කියලා එදා විශාල මහන වෙලින් ඉන්න අයට සක්‍ර දේවේන්ද්‍රයා පණිවිඩයක් කිව්වා. සෑහදාවල් දෙකෙන් උඹලන්න ගරු කරන පින්පෙත් දෙන්න මේ බලි බලිබිලි දෙන මෙයාව ආරක්ෂා කරපල්ලා කියලා විධානයකුත් පැනගෙන. නිවන් දකින්න බලාපොරොත්තුෙන් කටයුතු කරන පුද්ගලයා බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ඇසුරින් නිවන් මඟ වටහාගෙන ඊට අනුකූල වෙලා නිවන් දකින්න ඉඩිය කරගන්න ඕනේ. එහි ප්‍රතිඵලය වශයෙන් ඔහුට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා නිවන් අවබෝධ වෙනවා. ඒ නිවන් අවබෝධ කරන්නේ කටයුතු කරන පුද්ගලයා මේ ලෝකේ ජීවත් වෙනකොට තමන්ට අවශ්‍ය එදිනදා ගම්මගේ කටයුතු වලට යම් උදව්වක් උපකාරයක් යමකින් ගත හැකිද ඒවා දැහැමි සාමී ඉටු කර ගන්නවා. ඒ කියන්නේ මෙලෝ අභිවෘද්ධියක් ලබනවා. ওই අභිවෘද්ධි දෙකම ලබන ක්‍රමයක් තියෙනවා. බෞද්ධය වුණා කියන්නේ මේ ලෝකේ ඉන්න අය සමග කියන ආධාර උපකාර සම්බන්ධ අත්තරින්නේ නැහැ. ගුණවතුන් සමග තියෙන ගුණවත් අය සමග තියෙන සම්බන්ධය අත්තරින්නේ නැහැ. අසුරු නොකර ඉන්නේ නැහැ. දෙවියෝ කියන්නේ එතරම් ගුණවත් පිරිසක්. පව් කරලා මිත්‍යා දෘෂ්ටි වැඩ කරලා දෙවියෙන් දෙබැ. ලෞකික වූ දසවස්තුක සම්මාදිටියෙන් යුත් වෙලා කටයුතු කළා දෙවියෙක් ඉන්නේ. එයා ඒ සම්මාදිටියක දෙවියන්ට අයි මිත්‍යා දෘෂ්ටි දෙවිය කියන්නේ කොතනින්ද? මිත්‍යා දෘෂ්ටි නම් මිත්‍යා සංකල්පනේ දෙන්නේ. මිත්‍යා වාචා, මිත්‍යා කමන්ත, මිත්‍යා ජීව, මිත්‍යා වායා, මිත්‍යා සති, මිත්‍යා සමාධි කියලා ලැබිලා. ඔතෙන්ට ආව බුදුරන් වහන්සේ දේශනා කරනවා එයාට අසත්පුරුෂය. එයා අසත්පුරුෂ මාර්ගය. එතකොට මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති කියන මේ දෙකටපත් වෙනා නම් පරම අසත්පුරුෂය. ඒ මාර්ගයේ පරම අසත්පුරුෂ මාර්ගය. සත්පුරුෂ සූත්‍රය සහ පරම සත්පුරුෂ සූත්‍රයේ අසත්පුරුෂ සූත්‍රය සහ පරම අසත්පුරුෂ සූත්‍රයේ සූත්‍ර හතරක් තියෙනවා මේ අංගුත්තර නිකායේ. දැන් අසත්පුරුෂ මාර්ගයේ මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තොත් යන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්ත කෙනාගේ උපදක් වෙන හතර පායයි. එතන ලෞකික සම්මාදිටියෙන් පටන් ගත් එකක් ඇත්නම් ඒකෙන් තමයි ආර්ය අෂ්ටායික මාර්ගයේ සුභතියදයි. ආර්ය සම්මාදිටියෙන් පටන් ගන්න මාර්ගයක් ඇත්නම් ඒක නිවනටයි. මේක ඔබ හොඳට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටි මාර්ගයක් තියෙනවා. ලෞකික සම්මාදිටි මාර්ගයක් තියෙනවා. ආර්ය සම්මාදිටි මාර්ගයක් තියෙනවා. මේ අට මේ අටමග ඔය ක්‍රමයේ තියෙන තුන් පැත්තට. ඒක අටමගක් මිත්‍යා පැත්තට. ඒක හතර පායයට. ඒක අටමගක් ලෞකික සුගතියට. ඒක අටමගක් නිවනට. ඔය වචන පෙළ ඔහොමෝ තියෙනවා. ඔව්. එකක් මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප, අනික සම්මා දිට්ඨි සම්මා සංකප්ප, ආර්ය සම්මා දිට්ඨි ආර්ය සම්මා සංකප්ප ආදී වශයෙන් එක තමයි ආර්යංගික. මේ ආර්යංගික තෝරා ගන්නත් ඕනේ. ලෞකික සුගතියට අනික තෝරා ගන්නත් ඕනේ. මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප ආදී වශයෙන් දුගතියට අනික තෝරා ගන්නත් ඕනේ. ලෝකින් දෙවි ඈ ඈ මෙහෙම වෙන්නේ දෙවියෙක් වෙලා උපදින්න ලෞකික සම්මාදිටියෙන් තොරව කරපු වැඩ පිළිවෙල කිඹේ. දෙවියෙක් වෙලා උපදින්න දිව්‍ය මාර්ගයක් තියෙනවා. දේවත්වයටපත් වෙන මඟ. ඒ ලෞකික වූ දසවස්තුක සම්මාදිටියෙන් යුතවන සම්මාදිටිය. ඊට අනුකූලව කරන්නා වූ සංකල්ප නැති සම්මා සංකප්පේ. ඊට අනුකූලව කතා කරන වචන ඇති සම්මා වාචා. ඊට අනුකූල ක්‍රියාපද්ධතියක් ඇති සම්මා කම්මන්ත. ඊට අනුකූල ජීවිතයක් ඇති සම්මා ආජීව. ඊට අනුකූල ජීවිතයක් පවත්වා ගන්න උත්සාහය සම්මා වායාම. ඊට අනුකූල තේරුම් ගත සම්මා සතිය. ඊට අනුකූල නම්‍යතාවය දක්වන සම්මා සමාධිය. මෙන්න මේ ටිකෙන් අටෙන් යුක්ත වුණ කෙනා දෙවියෙක් වෙනවා. දැන් දේව ඵලයේ ලැබලා තියෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය මුල් කරගෙන. දැන් දෙවියෝ වෙලා ඉන්න ඵලයක් තියෙනවා නේද? සම්මා දිට්ඨිකවයි දෙවියෙක් වෙන්නේ. හැබැයි සම්මා දිට්ඨිකව දෙවියෙක් වුණාට පස්සේ ඒ ලෞකික නිසා අර මහා ප්‍රඥාව නොතිබුණ නිසා ඒ පුද්ගලයා එතෙන්ට ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටි ක්‍රියාකලාපයක් ගන්න පුළුවන්. හැබැයි දේව ඵලය සම්මාදිට්ඨි ඒ දෙවිය වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් ඉදිරිය සංඛාර කොට නැගුවොත් එයාගේ සංඛාර මිත්‍යා දෘෂ්ටි වෙන්න පුළුවන්. දැන් මිනිහෙක් වෙලා උපදිනවා කාම සුගතියේ. මේක ලෞකික සම්මාදිට්ඨියේ මිනිහෙක් වෙනවා. දැන් මිනිහෙක් වෙච්ච කය ලැබුවා සම්මාදිට්ඨියේ මුල් කරගෙන ආපු ඵලෙයි. ඔන්න මිනිහට පුළුවන් අසත්පුරුෂ ගංගල හිටා මිත්‍යා දෘෂ්ටි ගංගල අපාගත වෙන වැඩක් කරගන්න. ක්‍රියාකලාප මේ මිනිහාගේ ක්‍රියාකලාපයේ මිත්‍යා දෘෂ්ටි වෙන්න පුළුවන්. හැබැයි මිනිහෙක් කියලා උපද්දුවේ සම්මාදිට්ඨියේ. ලෞකික සම්මාදිට්ඨියේ. මිනිස් කය සම්මාදිට්ඨියකට. සම්මාදිට්ඨියේ ඵලයක්. ලෞකික සම්මාදිට්ඨියේ. එතකොට ඒ බුද්ධිල කරන හිතවිලි ක්‍රියාවලන් ගොඩනගන හරිය. වැරදියට ගත්තොත් මිත්‍යා දෘෂ්ටි හිතවිලි ක්‍රියාවලන් එකේ කරන්න පුළුවන්. එයා මේ පින් ඵලයකින් ඵලයේ ලබගින්. ඒ ඵලයේ ඉඳලා සංඛාර ගොන්න ගන්න පුළුවන් පව් පැත්තට. එතකොට එදා එතන දුගතියට යනවා. පව්වලෝ. සුගතියකට පින් ඵලයකින් මේ කය ලැබුවා. මිනිස් කය ලබන්න බෑ පවකින්. මිනිස් කය ලබන්නේ පින් ඵලයකින්. පුණ්‍ය ඵලයක් මුල් කරගෙන. පුණ්‍ය ඵලයක පුණ්‍ය විපාකයක් වශයෙන්. මිනිස් කය ලැබෙන්නේ. එතකොට දිව්‍ය කය ලැබෙන්නේ පුණ්‍ය විපාකයක් වශයෙන්. මිනිස් කය ලබාගත්ත බුද්ධිලාට මේ මිනිස් කය ආධාර කරගන්නේ. ඊට පස්සේ බෑ දෘෂ්ටියක් නිසා මිත්‍යා දෘෂ්ටිගත වෙලා. එතන පටන්ගෙන හිතන්න කියන්න කරන්න පුළුවන් මිත්‍යා විදිහට. එතකොට සංඛාර මිත්‍යා සංඛාර ගොන්න ගන්න පුළුවන්. ඔන්නම් යාර මිත්‍යා දෘෂ්ටි අරගත්තොත් එතන පටන්ගෙන හිතවිලි ක්‍රියාවල නවත්තලා සම්මාදිටික හිතවිලි ක්‍රියාවල නැගලා සම්මා ඵලයක් ලබන්න පුළුවන්. ඒක ලෞකික එකක් නම් ගත්තේ ලෞකිකයි සුභතියකට යන්න පුළුවන්. ඒකත් අතලා ඊටත් ඉක්මවා ගිහලා ආර්ය මාර්ගයට යොත්වන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තීරුම් ගත්තනම් හිතවිලි ක්‍රියාවල ආර්ය මාර්ගයට අනුගුණ යන්න නිවන් දකින්න පුළුවන්. ওই තුනේම කාරණා යන්නේ ওই විදිහට. නැත්නම් මිත්‍යා දෘෂ්ටික දේවතාවා කියලා කියන්නේ සම්මාදිටික ලෞකික සම්මාදිටික ඵලින් දෙවියෙක් වෙලා. එතෙන්දි දෘෂ්ටි අරගෙන ඒ පුදුමිර ගත්තොත් එහෙම වැරදි පැත්තට. එයා එතන හිතවිලි ක්‍රියාවලන් නිකුත් කළා අපාගත වෙන්න පුළුවන්. ඔව්. ඉතින් එතකොට අපිට පුළුවන් මිත්‍යා දෘෂ්ටික දේවතාවා කියලා හැන්ද එයා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නකම් මිත්‍යා දෘෂ්ටික දේවතාවා. දැන් අපි කොහොමද වෙන් කරන්නේ? දැන් මිනිහෙක් ඉන්නවා බණහඬ ඉස්සෙල්ලා මිත්‍යා දෘෂ්ටික මිනිසයා. එයා බණහල දහම් තේරුම් ගත්ත දැන් පටන් එයා සම්මාදිටික මිනිසයා වෙලා. දැන් අපිට මිනිසියෙක්ගේ කය දැකලා කයින් නිගමනය කරන්න පුළුවන්ද මෙයා මිත්‍යා දෘෂ්ටිකයි මෙයා සම්මාදිටිකයි කිය? එයා කවදා හරි බණක් අහලා දහමක් අහලා එන යථාර්ථයට ආව නම් ඊටන් පටන් එයා සම්මාදිටික නේද? එයාට සම්මාදෘෂ්ටි මිනිසෙක් නේද කියන්නේ වෙයි? අර කය අරගම නේද? දැන් අපිට පුළුවන් දෙවියන්ගේ කය දැකලා දෙවියන්ගේ ආකාරය අහලා අහවල දෙවිය මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ. අපි දන්නවා දෙවියන් බැරිලා වනහල සෝවන් වුණා නම් එහෙම. කය එකමයි. එයා මිත්‍යා දෘෂ්ටික දෙයිද? එනම් මේ යමෙක් මිත්‍යා දෘෂ්ටික නම් බෞද්ධයෙක් දැනගන්න ඕනේ. සම්මාදිටික මාර්ගයට ගැනීම සඳහා යමක් හිතින් කයින් වචනින් කළ යුතුද? ඒ ඇයි ඒක කරලා දෙන්න? ඒ අයින් කර සිටා තියෙනවා. මිත්‍යා
දෘෂ්ටික දෙවිවරු නරක දේවල් කරනවා.
නෑ මිත්‍යා දෘෂ්ටික කියන්නේ ඔතනින් වැරද්දා ගත්තොත් එහෙම. එයාගේ ලබ්ධිය මොකද්ද? ඊට අනුදේ කරනවා. ඒගොල්ලෝ. දැන් මිත්‍යා දෘෂ්ටියේ දෙවි කෙනෙක් කියတဲ့ දෙවියෝ යමක් කරනවා නම් දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඒක අවස්ථාවක සැරියුත් මහරහතන් වහන්සේ ධර්මය දේශනා කළා. සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරන වෙලාවේ දේවතාවෝ ඇවිදින් ඉදිකට තුඩක් තරම් ප්‍රමාණයක දේවතාවෝ 60ක් හිටියා. එකිනෙකව කම්පනයක් නෑ. බොහොම නිශ්චලයි. දිව්‍ය ශබ්දයක් කරන්නේත් නෑ. බොහොම නිහඬව බණහනවා. මෙහෙම අහලා හිටන් එයාට හිතෙනවා මේ දෙවිය කොච්චර සංවරද? මේ හුඟක් සංවර කොටසක් නේ. මේ ඉදිකට තුඩක් තරම් ප්‍රමාණයක 60 දෙනෙක් ඉන්නවා. මෙතර දේවතාවෝ කරා මෙතන වටේ පිරලා ඉන්නේ. මේ ඔක්කොම නිහඬයි, බොහොම නිහඬයි. බොහොම සාධාරණව සාවධානව බණ අහනවා. මේ මෙතන බුදුරජාන් වහන්සේ මේ ශරීර හාමුදුරන්ගේ චිත්ත පරිවිතර්කයේ බුදු ඇසින් දැකලා. දික්කලතාක් වක්‍ර සැනින් මේ දේශනා කරන්න දෙන්න වැඩි. වැඩිලා අහනවා සාරිපුත්ත ඔබට හිතෙනවද? මේ දේවතාවාගේ සංවරත්තේ දිව්‍ය විර ඇති කරගත්ත එක කියලා. ඒක වැරදි. ওই දේවතාවෝ මනුස්සව ඉන්න කාලේ පුරුදු කරගත්ත සංවරත්තේ තමයි දිව්‍යයන්ගේ දැන් පේන්නේ. එහෙනම් මනුස්සය පුරුදු කරගත්තේදී තමයි දෙවියන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් දෙවියෙක් කියලා උපදිනකොට මේ මනුස්ස ලෝකේ මොනවද හුරු කරගත්තේ පුරුදු කරගත්තේ? දෙවිය වෙලා නෙමෙයි ඒවා හුරු දැන් කරන්නේ මෙහෙ හුරු කරගත්ත එක. ඕක තමයි විශේෂත්වය. දැන් මනුස්සය කියලා උපන් කෙනා මෙහෙදි හුරු කරගත්ත එකේ වෙනස් වෙනවා වෙනස් වෙලා යනවා. දෙවියෙක් කියලා හිටපු කෙනා මෙහෙදි හුරු කරගත්තේ ඉහි ක්‍රියාත්මක වෙනවා. ඉතින් ආර්ය දෙවියෙක් වුණොත් ආර්ය දෙවියෙක් වුණොත් එයා මෙහෙදි හුරු කරගත්තේ නියම ආර්ය සම්මාදිටිය අනුව නිසා. රාගක්ෂේත්‍ර, දේසක්ෂේත්‍ර, මෝහක්ෂේත්‍ර යන කරපතර ඒකාන්තිය බැහැපු නිසා. ඒ දේ තව එහෙදි ඒ ටිකම කරේනේ තව තව උද්දාංශෝ තියලා ඉහෙල්ට යනවා මිසක් ආයි මෙහා පහු වෙන්නේ නැහැ. ওই දෙකේ කලවම පුරුදු කරගෙන හිටපු නිසා ලැබුණු මරණාසන්න මොහොතේ චිත්ත ප්‍රහාදයක් ලැබිලා ඒකෙන් දෙවියෙක් වෙච්ච කෙනාට. මෙහිදී පුරුදු කරත හොඳ නරක දෙකම එහෙත් ක්‍රියාත්මක වෙන නිසා. අල් ලැබිච්ච සම්පත්තිය මත් වෙන්න වෙනවා. වැරදි වැර කරලා ඉතින් ආයි ආපහු වෙනවා. ඔකයි ඇති වෙන වෙනස. ඉන් දෙවිය වෙලා පුරුදු කරගත්තේ ඒවා නෙමෙයි මෙහෙ පුරුදු කරත එක දෙවිය ක්‍රියාත්මක වෙනවා. දෙවිය මිත්‍යා දෘෂ්ටි වෙනවා මෙහෙත් ඒක තිබිලා තියෙන්න ඕන. හැබැයි සම්මාදිටික ගුණයකින් තමයි දෙවි වුණේ. මේ toy දෙකේ කලොමේ ගියා නම් එහෙම ඒදි toy දෙකේ කලොමේ ඉන්න පුළුවන්. දැන් මිනිහ කිනා අපිට මෙහෙම මිනිහා පන්සලුත් යනවා. දාන මාන දෙනවා ඔක්කොම කරගෙන දුගී දුප්පත්කමට ඉන්න මිනිහා කටයුතු කරගෙන ඉන්න මිනිහට කෝටි ගානක සුවිපයක් ඇදෙනවා. ඊට පස්සේ මිනිහා මොකද කරන්නේ? එච්චර කල් ඇසුරු කරපු යාළුවෝ තමතක වෙනවා. අර පන්සල් ගිය කට්ටියම කතා කරනකොට දැන් ඉතින් උපාසක අම්මේ උපාසක මාත්‍යෝ කිව්වොත් එහෙම නැනම් මොකක් හරි කතා කරලා තේ කියනකින් උන් තවත් හිතයිනේ මම රිස්චලින් එකලා ගිය. මගේ සත්‍ය දන්නේ නැහැ. දැන් මම ඇසුරු කරන්නේ ඇමතිවරු. මගේ කට්ටිය මේ මේ අය. ඒගොල්ලෝ තමයි මං හම්බෙන් දෙන්නේ. අරුම ඔපු. ඒ කාලේ මට දැන් උන් දකින්න උන් කතා කරන් ඉන්නේ උන්ගේ අර ඉදා කරපු කතාවේ. දැන් මම ඔක කතා කරන්න යන්නේ. ඒ වෙනස් වෙන්නේ නැහැ. අර රුපියල් කෝටියට මිනිහා වෙනස් කරලා කොච්චර පුළුවන්. දැන් ඊට පස්සේ මොකද්ද මිනිහා කරන්නේ? ඉස්සලා ගියේ පන්සල දැන් යන්නේ ක්ලබ් එකට. මොකද ඇසුරු කරන්නේ ලොකුයි කියන මිනිස්සු ටික හදාගත්ත මිනිස්සු ටික. සම්මතේ ලොකු අය. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ක්ලබ් වලයි අරේ මේ ගිහිලා ඉතන රවුම් ගහලා ඔය වේ. දැන් ඒගොල්ලන් කරස වටනවා කියලා ගත්තා අර මිනිසයා තිවිච පුරුදු මතු වෙලා ඉදී. දැන් පන්සල් යන කෙනා කතා කරන්නේ අර පැරණි කට්ටිය පැරණි ආවාසීන් ඒවා තියෙන්නේ. දැන් ඒවට යන බලාපොරොත්තු නෙමෙයි තියෙන්නේ සැප විඳින බලාපොරොත්තු. පන්සලේ නෑ කාම සැප. සැප විඳින්න යනවා ඒ වගේ තැන් වල. ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? අන බුද්ධිය වෙනස් වෙලා ගියා. විකෘති පැත්තට. අර ලැබිච්ච සම්පත්තිය විකෘති කළානේ. ඔයගේ මෙහි පින්දහම් කරේන ඔකම කරේන ඉඳලා හිටන් අනිසරේ ඒ පිනේ දෙවියෙක් වෙච්ච කෙනා දේව සම්පත්තිය මේ වගේ කෝටි මෙහි කෝටියක් හම්බුණා නම් ඒ වගේ ප්‍රකෝටි ප්‍රකෝටියට වැඩිය සම්පත්තියක් හම්බ වුණේ. දැන් වෙනස් වෙන්නේ නැද්ද? ඊට පස්සේ මොකද කියන්නේ? හොඳ හොඳම සුන්දරත්වයේ තියෙන්නේ මේ ලෝකේ පන්සලේ නෙමෙයි. මේ දෙවියන්ගේ නන්දන උද්‍යානයේ. දෙවියෝ දේවාංගනා මෙහි පිරීලා මල් වතු වල සැරිසරසර සූරංගන ලෝකේ මෙහෙමනේ ඉන්නේ. මෙච්චර හැපතෙන් තියා මේ ලෝකේ කොහෙවත් නැහැ. එයා ගිහින් ඒකේ හැපෙවිදි දිනවර මොකද දෙන්නේ මේ පැත්ත. එච්චර කාල බුදුන් වඳින්න ආපුව කෙනාට බුදුන් මතකත් නැහැ, ධර්මයේ මතකත් නැහැ, සංඝයා මතකත් නැහැ, ආර්යයෝ මතකත් නැහැ මොකුත් නැහැ. අන ගතිය ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දෘෂ්ටිය රැගෙන ඕවා කළා හරියන්නේ නැහැ, හැපෙවිදි නම් පින් කරලා මෙහාට වරෙන්න. මෙහෙ තමයි හැපතෙන් තියෙන්නේ. අන බහිනවා නිකමනේ. ඔහොම මිත්‍යා දෘෂ්ටි වෙනවා. නේ ඔය මිත්‍යා දෘෂ්ටිය සක්‍ර දෙයියන්ට තිබුණා. එක අවස්ථාවක බුදුරණන් වහන්සේගෙන් ධර්මයක් අහගන්නවා හරිසි. කලබලේ. බණ කියලා ඉවෙන දේශයක් අහගන්නවා ස්වාමීන් අපිට හරියට වැඩ තියෙනවා. අපිට යන්න අවසරයි කියලා. ඔබම කල් දැනගන්න කියලා බුදුරණන් වහන්සේ අනුමත කළා. මුගල මහ රහතන් වහන්සේ ඒ කාරණේ බලාගෙන. ওই අවස්ථාව වෙන සුර අසුර යුද්ධයක් තිබිලා සුරයෝ දිනලා දෙවිවරු දිනලා අසුරයෝ පරද්දලා දේව ආනුභාවයෙන් දියමන්ති ප්‍රාසාදයක් හැදුවා. වෛද්‍යන්ති ප්‍රාසාදය කියලා. අසුරයන්ට මේ පැත්ත බලන්නත් බෑ කාන්ති. කිට්ටු වෙන්න බෑ. ඕකේ ඉඳගෙන ඉතින් බොහොම ලොකු දෙයක් ලැබුවා කියලා සන්තෝෂයෙන් ඉඳගෙන ඕකට යන තමයි මේ දඟලන්නේ. බලපුවාම ඒක කියලා ඉතින් දෙවංගරන් එක්කලා දෙවිවරු එක්කලා බොහොම සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ඉන්න වෛද්‍යන්ති ප්‍රාසාදය හදාගත්ත ප්‍රීතිය. ওই රාජි දික්කලතක් වක්කල හැනින් මෙහෙන් අතුරු දහන් වෙලා දෙවිවරුට ගියා මොගලන් හාමුදුරුවෝ. පොඩි උපදේශයක් දෙන්න ගියේ. ආ ස්වාමීනි ඔබ හරි වැඩියද? බොහොම හොඳයි. වඩින්න වඩින්න. බලන්නකෝ මගේ ප්‍රාසාදය කොහොමද කියලා. දැන් ප්‍රාහාද වර්ණාව කරනවා මුගලන් හාමුදුරුවනේ. ඔය අතරේ මුගලන් මහරහතන් වහන්සේ යනවා ස්වාමීන් මේ සක්‍රේ බුදුරණන් වහන්සේ හැමෙන්න ගියා නේද? ගියා ගියා ස්වාමීන්. බලක් එහෙම ඇහුවද? ඇහුවා. ඒ වදිනේම ආයහැරයක් කියන බාණ්ඩක ස්වාමීනි කොහොමද මේ ප්‍රාහාද? ආයිතර කරම වහිනා. යංගෝ බලන්න. ප්‍රාහාද වෙන්නන්නේ. එහෙන් එතෙන්ද ගියා. කොහොමද වටපිටාවේ හැමතැනම ගිහිල්ලා ඇවිදලා ඔක්කොම කළා යාගේ සුන්දර ලෝකේ ගැන පෙන්නලා. කොහොමද ප්‍රාහාද ශක්තිමත් ත්‍ත්වයේ කොහොමද බලේ? ආත බලේ නම් මම බැලුවේ නෑ. බැලුවා ඔය ඇඳ ගහලා ආවා විතරනේ. බලන්නකෝ බලේ කොහමද කියේ. බලමුක එහෙනම් කියලා පය මාපටැඟිට තියෙන අදිෂ්ඨානයක් කරලා කම්පා වෙන මහවේගි. ඇඟිල්ලෙන් එන්නේ නැද කැරේ කැරේ කම්පා වෙන පටන් ගත්තා මේ ප්‍රහාර. අර ඇතුලේ හැංගිලා හිටපය ඔක්කොම එළියට බැන මේ කඩා වැටි කියලා වයි දීවෝ. සක්‍රදේව වල ඉන්න පුදුම දෙයක් නේ උණියක මේ මං මේ කාර්ද මේ බලපෙන්නන්න හැදුවේ. මගේ ප්‍රහාරදී. උන්වහතේ පය මාපටැඟිට ගෑවුනා විතරයි. මේ කම්පා වෙනවා.
අපි ඉදිරි කටයුතු දානමාන කටයුතු පස්සේ කරමු. හැමදෙරට යහපතක්.